අවසරයි ස්වාමීන් වහන්ස, තිරුවන් සරණයි. අද 2022 මාර්තු මාසේ 20 වෙනිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්න සඳහා වන වැඩසටහන් මාලාවේ 81 වෙනි වැඩසටහනටයි අපි අද දින සම්බන්ධ වන්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගි වන නම කියන අවසරයි. ගෞරවනීය හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේව පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අද දිනේ දුරස්ථව සම්බන්ධ වන සියලුම දෙනාවත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපිට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අපගේ සතිමත් බව සඳහා උපකාරී වන ධර්ම දේශනාවකට සවන් දීමයි. දෙවනුව සතිමත් බව පුහුණු කරන්නන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරනවා. අවසානයේදී ස්වාමීන් වහන්සේගේ අවසරය පරිදි කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ඉද ප්‍රස්ථාර ලබා දීමට සිත බලාපොරොත්තු වෙනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීම සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කුල්ලූපමං වෝ භික්ඛවේ ධම්මං දේසිස්සාමි නිත්තරණත්ථාය නෝ ගහනත්ථායාති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, අදත් අපිට යම්කිසි විදිහක වෙලාවක් ලැබිලා තියෙනවා පොඩි කතා බහකට එකතු වෙන්න. ඉතින් මේ කතා බහේදී මට හිතුණා දැන් මෙන්න මේ විදිහේ දෙකින් මේකට බැස ගන්න. මොකද්ද අන්න මේ ලෝකේ දකින්න ඉන්න, මේ ලෝකේ නිතර නිතර අපිට හම්බ වෙන කෙනෙක්ගේ, එහෙම නැත්තම් පිරිස්වල තියෙන අදහසක්. පවගේ දවසකත් කෙනෙක් කියනවා තමුන්ට මේ තමුන්ගේ යාළුවෝ කියන අදහසක්. මොකද්ද මේ කියන්නේ? මේ එක ජීවිතයයි අපිට ලැබිලා තියෙන්නේ. ඒක කාලා බීලා ජොලි කරලා ගෙවන්න කියන අදහසක් ඉදිරිපත් කරනවා. මේ ලැබිලා තියෙන ජීවිතේ විඳවන්න යන්න එපා, විඳින්න කියන අදහස ඉදිරිපත් කරනවා. ඉතින් මේ වගේ අදහසක් ඒ කාලේ අර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් තිබිලා තියෙනවා. නමුත් ඒ අදහස නැවත නැවත මේ ධර්මය තුළින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නමුත් දැනටත් සෑහෙන පිරිසක් අපිට දකින්න පුළුවනි මෙන්න මේ විදිහේ හැඟීමකින් වැඩ කටයුතු කරන කට්ටිය. ඒගොල්ල නොදැනීම නමුත් මේ ආකාර දිට්ටියක් දර්ශනයක් අරගෙන කටයුතු කරනවා. ඒතර ඒගොල්ලන්ගේ ජීවිතේ ඉලක්ක වෙලා තියෙන්නේ මෙන්න මේ ලැබිලා තියෙන ජීවිතේ සැපෙන් ජොලියෙන් ගෙවා ගන්න පුළුවන්ද කියන උත්සාහයක් තමයි තියෙන්නේ. ඒකයි අර නැවත නැවත කියන්නේ එක ජීවිතය මචං ලැබිලා තියෙන්නේ, ඒක හොඳට කාලා බීලා ජොලි කළා ගෙවමු කියන අදහස. ඉතින් ඔය අදහස සෑහෙන දුරට ස්ථාපිත වෙච්ච අදහසක්. සෑහෙන දුරට වටපිටාවේ බැලුවොත් වචනවලට දාලා කිව්වේ නැතත් අපිට දකින්න පුළුවන් ඔය වගේ අදහසකින් කටයුතු කරන කට්ටිය. පොඩ්ඩක් ඇස් පොඩ්ඩක් ඇරලා බලන්න, එතකොට පේනවා මොන වගේ අදහසකින්ද මේ ජීවිතය ගෙවන්නේ, මොනවද මේ ඉලක්කය කියන එක අපිට දකින්න පුළුවන්. සමහර විට සුදු ඇඳගෙන මල්වට්ටියක් අරගෙන ඉඳලා හිටලා පන්සලක පෙනී හිටියන මොකද ඒ පන්සලේ නැති වෙලාවේදී කොහොමද කටයුතු කරන්න කියලා බැලුවොත්, මොනවා ඉලක්ක කරගෙනද කටයුතු කරන්න කියලා බැලුවොත්, අර පොය දවසට බෞද්ධෙක් විදිහට කටයුතු කරාට මොකද ඉතුරු දවස් ටිකේ ඔක්කොම අර ප්‍රතික්ෂේප වෙච්ච මතවාදී එහෙම නැත්තම් මෙන්න මේ කියන මේ කාලා බීලා ජොලි කල්ලෙමු, මොකද මරණින් මැත්තේ දෙයක් නැහැ. මේක තමයි ජීවිතේ, එක ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒක හොඳට විනෝදයෙන් විවේකයෙන් විඳින්නේ කොහොමද කියන පරීක්ෂණය ගොඩ දෙනෙක් ඉදිරිපත් කරගන්නවා. ඉතින් එන්නේ විදිහේ වටපිටාවක අපි වෙනස් විදිහක මාර්ගයක යන්න, වෙනස් විදිහක ප්‍රතිපදාවක් අනුගමනය කරන්න උත්සාහයක් ගන්නවා. ඉතින් ඒ උත්සාහය අමුතු විදිහේ උත්සාහයක්. ඉතින් අපි මෙහෙම හිතමු, කෙනෙක් ওই විදිහට සැප හොයාගෙන යනවා. සැප ඉලක්ක කරගෙන ජීවිතයක් ගත කරනවා. සැප විඳීම වටා ගොනු වෙච්ච ජීවිතයක් ගොඩනගා ගන්නවා. ඉතින් මෙහෙම කොච්චර වින්දත් ඇතිවීමක් නම් වෙන්නේ නැහැ. උනාම හිතමු බඩගිනි. බඩගිනි වුණාම ඔන්න මොනවාරි හොයලා 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 බඩට දා ගන්නවා. බඩට දැම්මට මොකද? බඩට දාලා පැයක් දෙකක් තුනක් යනකොට ආපහු අලුතෙන් දෙයක් හොයන්න පටන් අරන්. තවත් කන්න මොන හරි දෙයක් හොයන්න පටන් අරන්. ඉතින් ඔය කෑම කවදාවත් ඉවර වෙන කෑමක් නෙමෙයි. කක්කා කක්කා ගියාට මොකද? හොයනකොට හොයන්නේ නම් පළවෙනි පාරට කනවා වගේ තමයි. නමුත් කලිනුත් කාලා තියෙනවා. ඔය කෑවත් තව පැය දෙක තුනකින් නැවතත් බඩගිනි වෙනවා. නැගලුවට එච්චරම වෙනසක් නෑ. ওই ක්‍රියාවලිය තමයි නැවත නැවත ගමන් කරන්නේ. එතකොට මේ වගේ දෙයක් අත්දකින්න මෙන්න මේ වගේ නිම නොවන පිපාසයක් තියෙනවා. නිම නොවන බඩගින්නක් තියෙනවා. හරි ඉස්සර අර කපුටොන්ට කපුටු දාන දෙන්නේ. අන්න කිරිබත් ගිතෙල් පාන්තිරේකුත් එක්ක කිරිබත් ගුලියක් හදලා ඔන්න දෙනවා. මොකද මේ කපුටාගේ බඩගින්න නිවේවා කියන අදහසින්. කපුටා කවදාවත් බඩගින්න නිවේ නැති සතෙක් කියලා තමයි කියන්නේ. ඉතින් අරක කෑම නිවෙනවලු කියලා ඔන්න දෙනවා. එහෙම නිවෙන බඩගින්නක් නෙමෙයි මෙතන තියෙන්නේ. ගිතෙල් පාන්තිර ගිල්ලට හරියන්නේත් නැත. නැවතත් තව ටිකකින් බඩගිනි වෙනවා. කියන විදිහට මේ ක්‍රියාවලිය කෙනෙක් පොඩ්ඩක් නිරීක්ෂණය කරොත් අත්දැක්කොත් එයාට තේරෙනවා මෙන්න මේ ජීවිතය කියන එක තුළ මේ සැප හොයාගෙන යාමම විතරක් නෙමෙයි ජීවත් වෙනවා කියන්නේ. ඊට වැඩිය යම්කිසි වටිනාකමක් මේ ජීවිතේ තියෙනවා. ඊට වැඩිය පරීක්ෂණයක් මේ ජීවිතේදී අපිට කරන්න පුළුවන් කියන යම්කිසි හැඟීමක් අදහසක් කෙනෙක්ට මෝදු වෙලා එන්න පුළුවන්. අන්නේ හැඟීමට අදහසට තමයි අපි ආමන්ත්‍රණය කරන්නේ. මෙන්න මේ එදිනෙදා ජීවිතේ බඩගින්න පොඩ්ඩක් ඉක්මවලා බැලීමක් පිළිබඳ අදහසක් තමයි මෙතන තියෙන්නේ. එතකොට කෙනෙක් කියනවා, නැත්තම් අපි හිතමු ඒ බටහිරේ ඉඳපු දාර්ශනිකයෙක් කියනවා මෙන්න මේ විදිහ අදහසක්. මොකද්ද කියනවා? දැන් ඕගොල්ලෝ සැපම හොයාගෙන යනවා කියලා හිතමුකෝ අපි. සැපම තමයි හොයන්න කැමති, සැපේම තමයි ඉන්න කැමති. එතකොට හරි, එහෙනම් මෙන්න මේ යන්ත්‍රයක් තියෙනවා. ඒ යන්ත්‍රයට ඔබගේ ශරීරය සම්බන්ධ කරාම, ඔබ ඒ යන්ත්‍රයට කනෙක්ට් කරාම ඒ යන්ත්‍රය ඔබේ කය පවත්වනවා. යම් කිසි විදියක නඩත්තු කරනවා. ඊළඟට ඔබේ ඔබට හිතෙන් අත්දකින්න ලැබෙන සැපම විතරයි. සැපම විතරක් සහිත ලෝකයක් අත්දැකගෙන ඉන්න පුළුවන්. එතකොට මේ විදිහේ යන්ත්‍රයකට ඔබ සම්බන්ධ වෙලා ඔබේ ජීවිත කාලේ ඉතුරු කාලේ ගත කරන්න කැමතිද කියලා කෙනෙක්ගෙන් ඇහුවොත් විමසුවොත් එතනත මොන විදිහ උත්තරයක් දෙයිද කියලා අහනවා. අපි તો මේ ඉන්න පිරිසගෙන උතහලා බලමු. දැන් මේ විදිහේ යන්ත්‍රයක් තියෙනවා. ඒ යන්ත්‍රයට සම්බන්ධ වුණාම අනේ යම්කිසි සැප විතරක් තියෙන ලෝකයක්. අර ත්‍රිපිටකෙත් කතාවක තියෙන හාමුදුරුගෙන සැප විතරක් තියෙන ලෝකයක් හොයාගෙන 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 ගියා කියලා. අන්න ඒ වගේ ලෝකයක් අත්දකින්න පුළුවන්. එතන මේ විදිහේ ලෝකයකටම සම්බන්ධ වෙලා මේ විදිහේ සැපම විඳිමින් ඉන්න කැමැතිද කියලා අන්න ප්‍රශ්නයක් අහනවා. එතකොට මේ විදිහේ පරීක්ෂණයකට මේ විදිහ අවස්ථාවක් කෙනෙක්ට ලබා දුන්නොත් මේ තනත්තා මේ මතය ඉදිරිපත් කරන පුද්ගලයා කියනවා කෝක නමුත් මේ මිනිස්සු මේක බාර ගන්න කැමති නැහැ. මොකද හේතුව ඒගොල්ලන්ගේ හිත දන්නවා මේක මුලාවක්, මේක බොරුවක්. මේ මම යන්ත්‍රයකට සම්බන්ධ වෙලා ඉන්නේ, ඇත්ත ලෝකෙන් දුරස් වෙලා මම ඉන්නේ කියන දැනීම ඒගොල්ලන්ගේ හිතයට තියෙනවා. ඒක නිසා ඒගොල්ල කොච්චර සැප වුණත්, කොච්චර වුණත්, ටික කාලයක් නම් ඉන්න කැමති වුණත් මේකෙ දිගටම ඉන්න කැමති වෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සුන්ට යම්කිසි හැඟීමක් යටිහිතේ හරි තියෙනවා මෙන්න මේ ජීවිතය කියන්නේ මේ කොටස විතරක් නෙමෙයි. සමහර කෙනෙක් අන්න සැප හොයාගෙන යනවා. සැපම විතරයි හොයන්නේ. සැපම විතරයි හොයන්නේ. නමුත් එහෙම හොයාගෙන 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 ගිහිල්ලා මේ සැප දුක අතරේ සම්බන්ධය කොච්චරද කියනවා නම්, සැප දුක කොච්චර එකිනෙකට බැඳිලා තියෙනවද කියනවා නම්, අර හොයාගත්ත සැප ප්‍රමාණයටම දුක් ටිකකුත් හොයාගෙන තමයි මේ දැනත්තා ගමන අහවර කරන්නේ. සැප විතරයි හොයාගෙන ගියේ. නමුත් ඒ හෙව්ව සැප ප්‍රමාණයටම දුක් ගොඩකුත් හොයාගෙන මේ ගමන අහවර කරනවා. ඉතින් ඔන්න ඒ විදිහේ අමුතු කතාවක් තමයි මෙතන තියෙන්නේ. මේ ජීවිතේ සැපම විතරක් නෙමෙයි, ඒ වෙනුවට මේක ඊට වැඩිය එහා ගියපු දෙයක් හොයන්න, පරීක්ෂා කරන්න, ඔය දිනදා ජීවිතේ බඩගින්න ඉක්මවලා බලන්න අපි නැවත නැවත උත්සාහයක් ගන්න ඕනේ. ඒ උත්සාහයේදී අන්න විවිධ අදහස්, විවිධ මතවාද අපි ඉදිරියට එන්න පුළුවන්. මෙහෙම කරානම් හරි, මෙහෙම කරානම් හරි කියලා නොයෙකුත් අදහස් උදහස් එන්න පුළුවන්. එක එක්කෙනා නොයෙකුත් මතවාද ගෙනහල්ලා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතකොට ඒ විදිහට ඉදිරිපත් කරාට මොකද, ඒ හැම දෙයකටම ඇහුම්කන් දෙනවා, ඒ හැම පාරකම යනවා කියලා ගත්තොත්, ඒ විදිහ අදහසක් ඇති කරගත්තොත් අන්න එතකොට එතනත් ගමනක් නැත. මොකද ඔන්න උතුරට කපියවර කීපයක් ගමන් කරනවා, කෙනෙක් ඇවිල්ලා කියනවා ඔයෙට නෙමෙයි දකුණට ගියා නම් හරි, දකුණට තව ටික දුරක් යනකොට තව කෙනෙක් ඇවිල්ලා කියනවා ඔය පැත්ත නෙමෙයි යන්නේ පාර, අන්න බටහිරට යන්න කියලා කියනවා. ඊට පස්සේ තව ටික දුරක් යනකොට තව කෙනෙක් ඇවිල්ලා කියනවා වෙන දිහාවකට යන්න. ඒකේ ওই විදිහේ එට මෙහෙට ගමන් කිරිල්ලක්, එකතන කැරකිල්ලක් මිසක් ගමනක් පිළිබඳ අදහසක්, ගමනක් පිළිබඳ හැඟීමක් ඇති කරගන්න අමාරුයි. ඒක නිසා අන්න යම් කිසි විදියක තමන් නුවණින් විමසීමක්, නුවණෙන් විමසලා බාර ගැනීමක් මේ ශාසනය තුල තියෙනවා. නිකන් අන්ධ භක්තියක්වත් නෙමෙයි. ඒකයි අර බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක තමුන්ට මේ තමුන් ඉදිරියට ආපු පිරිසක් මේ එන්නේත් නිකන් එහෙම නිකන් ලොකු ශ්‍රද්ධාවකින්, මේ බෞද්ධයෝ, අපි බෞද්ධයෝ, වහන්සේගේ ශ්‍රාවකයෝ එහෙම එකක් නෙමෙයි. ඒ වෙනුවට නිකන් අර මහාන බමුණෙක් ඉන්නවා, ශ්‍රමණ බවත් ගෞතමයෝ කියලා මේ මහාන බමුණෙක් ඉන්නවා. මේ මහාන බමුණා මේ විදිහට ප්‍රසිද්ධියටපත් කෙනෙක්, ධර්මයක් දේශනා කරන කෙනෙක්, ඒ වගේ පිරිස් දැකීම අපිට යහපත් කියලා අන්න ඒ විදිහේ අදහසකින් තමයි යන්නේ. දැන් ඔය ඉන්දියාවෙන් මොකෙක් හරි තව තවුසෙක් මෙහෙට ආවොත් රැවුලක් වාගෙන ඔය අපේ කට්ටිය ගිහිල්ලා බලලා එන්නේ, මොනවාරි ගිහිල්ලා අහගෙන එන්නේ, එන්නේ වගේ අදහසකින් තමයි මේ යන්නේ. එතන මෙහෙම ඇවිල්ලා යම් කිසි විදියක කතා බහක් කරලා වාඩි වෙච්ච මේ පිරිසගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා මේ මිත්‍රවරුනි, ඔබ යම් කිසි විදියක විමසලා බලලා සද්ධාව පිහිටවා ගත්ත, විශ්වාසයක් ඇති කරගත්ත ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් එහෙම ඉන්නවද, දර්ශනයක් එහෙම තියෙනවද කියලා අමුතු විදියේ ප්‍රශ්නයක් අහනවා. එතන මෙතන 아무තු වචනයක් සඳහන් වෙනවා. මොකද්ද? විමසලා බලලා සද්දාහ පිටවා ගත්ත. එන්නේ විදිහේ වචනයක් සඳහන් වෙනවා. ආකාරවති සද්දා කියලා තමයි හඳුන්වන්නේ. අර නිකන් අන්දම භක්තියක් නෙමෙයි. ඒ වෙනුවට යම් කිසි විමසීමක් කළා. විමසලා බලලා මේ විදිහේ විශ්වාසයක් ඇති කරගත්ත සාස්ෘන් වහන්සේ කෙනෙක් ඉන්නවද කියලා අහනවා. එතකොට මේ පිරිස කියනවා ස්වාමීනි එහෙම කෙනෙක් අපිට නැහැ. අපි එහෙම කාගේවත් මතයක් විමසලා බලලා විශ්වාසයකට අරගෙන නැහැ. ආ එහෙනම් මගේ සරණ යන්න කියලා කියන්නේ. එහෙනම් කියනවා එහෙනම් ඔබට මෙන්න මේ වගේ ප්‍රතිපදාවක හික්මීම යහපති. මොකද්ද දෙන ප්‍රතිපදාව? හරි ගියත් හරි වැරදුනත් හරි කියන ප්‍රතිපදාවක් තමයි කියන හැර දක්වන්නේ. එහෙම නැත්නම් අපි ආල් දෙනවා අපන්නක කියන ප්‍රතිපදාව තමයි කියන හැර දක්වන්නේ. මොකද්ද මේ ප්‍රතිපදාවේ තියෙන විශේෂත්වය? මේ කාසිය කොයි පැත්ත පෙරළුණත් තමුන් දිනු. එන්නේ විදිහේ අදහසක් එන්නේ විදිහේ ප්‍රතිපදාවක් තමයි ගෙනහැර දක්වන්නේ. එතකොට කියනවා මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක් ඔබ සමාදන් වුණොත් මේ විදිහේ ප්‍රතිපදාවක් ඔබ ඉදිරියෙන් තියාගත්තොත් ඒක ඔබට යහපත පිණිස හේතු වෙන්න පුළුවන්. කියලා අනර ප්‍රතිපදාව කියලා දෙනවා. එහෙම නැත්නම් යම් කිසි දියක අපිටම සමීකරණයක් කියලා දෙනවා. ඒ ගණන් පන්ති වල ඔය තියෙන්නේ සමීකරණ. අන්න එයාගේ සමීකරණයක් කියලා දෙනවා. මේකයි මේකයි මෙහෙම මෙහෙම කරාම මේකට සමානයි කියලා අන්න සමීකරණයක් කියලා දෙනවා. එතකොට මේ සමීකරණ ගැන කියනවා මේ සමීකරණය ඔබ ප්‍රයෝජනෙට ගත්තොත් මේ සමීකරණය ඔබ භාවිත කරොත් අන්න මොකද වෙන්නේ? ඔබට කොයි පැත්තට පෙරළුණත් දිනුවා කියන ස්වභාවයක් ඇති කරගන්න පුළුවන්. හරි ගියත් හරි වැරදුනත් හරි කියන ස්වභාවයක් ඔබට ඇති කරගන්න පුළුවන් කියලා අන්න බුදුරජාණන් වහන්සේ මේ පිරිසට විමසලා බලලා සද්ධාව පිහිටවා ගන්න පුළුවන් විදිහක් ගැන කියනවා. එතකොට කියනවා මෙහෙම. දැන් අපි ඔය අද අරගත්ත මතේ ගමුකෝ. එතකොට යාළුවෙක් ඇවිල්ලා කියනවා මොකද මචං ඔය උඹ නිකන් ඔය නිකන් බන භාවනා කරන්න යන්නේ. මේ අපි වගේ කාලා බීලා ජොලි කළ ඉඳපන්. මොකද එක ජීවිතයයි උඹට තියෙන්නේ. ඒක ජොලියේ ගත කරපන්, විවේකීව ගත කරපන් කියලා අන්න යෝජනාවක් එනවා. එතකොට දැන් මේ සමීකරණය අපි දාලා බලමු මේකට. මේ හරි ගියත් හරි වැරදුනත් හරි කියන සමීකරණය. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා හරි දැන් මෙහෙම මතයක් තියෙනවා. දැන් එතකොට මේක හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. අපි හිතමු මේ ජීවිතේ විතරයි නං ඔය විදිහට කාලා බීලා ඉන්දියට අවුලක් නැහැ. බැරි වෙලාවත් පරලොවක් තිබුණොත් අනේ ඔප්ෂන්ස් දෙකම සලකලා බලනවා. මැක්කගේ කතාව වගේ බැරි වෙලාවත් මැක්කෙක් ඉඳියොත් මාළුවාගේ ඇඟේ මැක්කෝ නැහැ. හැබැයි බැරි වෙලාවත් මැක්කෙක් ඉඳියොත් අන්න මැක්කා මේ විදිහයි කියලා අන්න රචනෙ ලියන්න පුළුවන්. අන්න ඒ වගේ දැන් හරි දැන් මේ තැනත්ත මෙහෙම දෙයක් කියනවා. දැන් මේ ජීවිතේ විතරනම් තියෙන්නේ මේ මරණයන් මැත්තේ පටවිය පටවියට එකතුණා. ආපෝ ආපෝට එකතුණා, තේජෝ තේජෝවට එකතුණා, වායෝ වායෝට එකතුණා, මේ ධාතු ධාතු වලට එකතුණා. ආ එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මේ ජීවිතේ හොඳට කාලා බීලා ජොලි කරලා ඉන්න පුළුවන්. ඕන කෙනෙක්ගේ කුඩා දරුවෙක්ගේ හරි බෙල්ලේ තියෙන මාළේ ගඩාගෙන ගිහිල්ලා හරි අන්න කාලා බීලා ජොලි කරලා ඉන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි බැරි වෙලාවත් මේ කියන කතාව වැරදි නම්, බැරි වෙලාවත් පරලොවක් තියුණොත්, බැරි වෙලාවත් මේ කර්මය කියලා දෙයක් තියෙනවා නම් අන්න මොකද වෙන්නේ? එහෙම වුණොත් මම අමාරුවේ වැටෙනවා. එහෙම වුණොත් මම බොහෝ විපතකට පත් වෙන්න පුළුවන් කියලා මේ තැනත්තා කල්පනා කරනවා. තමුන්ගේ ඉදිරියට ආපු අර මතවාදය ගැන එහෙම කල්පනා කළා මේ පුද්ගලයා හිතෙනවා හරි තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් මම දන්නේ නැහැ. හැබැයි දෙකටම හරියන්න මම හික්මුණොත් හොඳයි. එතකොට අපි හිතමු පරලොවක් තියනවා කියන අදහසෙන් හික්මුණොත් මට මේ ජීවිතයේ යම්කිසි ධර්මික විදිහකට යම්කිසි හික්මීමකට අනුව ගත කරන්න සිද්ධ වෙනවා, යම්කිසි ප්‍රතිපදාවක යෙදෙන සිද්ධ වෙනවා. එතකොට ඒ විදිහට කරා කියලා මට මේ ජීවිතේ ලොකු අවඩක් වෙන්නේ නැහැ. හැබැයි ඒ ප්‍රතිපදාව තුළින් අන්න පරලොව තියුණොත් ඒකෙනුත් මම ආරක්ෂා වෙනවා. පරලොවක් නැත්තං ඒත් ඉතින් ප්‍රශ්නයක් නැහැ, මම මේ විදිහට ගුණධර්ම අනුව කටයුතු කරා කරලා මරණයට පත් වුණා, අවසන් වුණා කියලා දකින්න පුළුවන් කියලා මේ තැනැත්තා කියනවා. එතකොට මේ තැනැත්තා හිතනවා, කල්පනා කරනවා, දැන් මේ විදිහට පරලොවක් නැහැ කියලා මේ විදිහට හොඳට ඉන්න එක එක ඒවා කරලා කොහොම හරි ජීවත් වෙන කෙනෙක් පරලොවක් නැති වුණත් මේ ලෝකෙදී මේ මං මිනිස්සුන්ගෙන් සමාජෙන් බැනුම් අහනවා, නිග්‍රහයට පත් වෙනවා. තෙල් පෝලිම්කට ගිහිල්ලා අහලා බලන්නකෝ, තෙල් පෝලිම් වල කතා කියලා ද අමුතු එකක් තියෙනවනේ මේ දවස්වල. අන්න බයිනෝ බැනිල්ලක් කොහොමද මන් දන්නේ, අමුතු බැනිල්ලක් බයිනෝ. එදා ඉඳලා මේක හොරා කෑපු බව දන්නෝ. දැන් හැබැයි හොඳටම තේරිලා හොරා කාලා කියලා, රටක්ම හොරා කාලානේ. එතකොට තේරිලා දැන් ඉතින් බයිනෝ. අර ඒ දවස්වල ප්‍රභාකරන් ඉන්නකොට ගියා සති දෙකයි සිංහලයට මතක තියෙන්නේ. එකින්ද බෝම්බ පුපුරනවා හතින් දෙකෙන් දෙකට පුපුරවන්න ඕනි. එහෙම අදහසක් තිබුණා. ඉතින් මං පහුගිය දවසේ කෙනිටුකෝ දැන් ඔය වැඩක් නැහැනේ, ඕක වුණත් වැඩක් නැහැනේ, තව ටික දවසකින් ආපහුක අමතක වෙයිනේ. අමතක වෙලා ආපහු ඔය පරණ පුරුදු මෝඩ කමේ මෙයයි. ඒතර ඒක නාගෙන නෑ නෑ ස්වාමීන් වහන්සේ, මේ පාර පොඩ්ඩක් මතක හිටින් ඉඳ තියෙනවා. මොකද බඩට දැනුණානේ, බඩගින්න කියන්නේ මේගොල්ලන්ට හරි වටින දෙයක්. පාන් වලට හාල් වලට ආණ්ඩු පෙරලපු කට්ටිය මේ ඉන්නේ. ඒකින්ද ඕක ටික දවසක් මතක හිටෙන්න ඉඩ තියෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ, ඒ වගේ චර්යාවක් ගත කරාම මේ ලෝකෙදී මේ ජීවිතේදී නිග්‍රහ ලබනවා. මෙතන නැත්තම් මේ වගේ පුද්ගලෙක් මේ වගේ කටයුතු තමයි කරේ කියලාන්න නිග්‍රහ ලබනවා. එතකොට පරලොවක් නැති වුණත් මෙයා මේ ජීවිතේදී නිග්‍රහ ලබනවා. පරලොවක් තියෙනවා කියලා හික්මෙන කෙනා මේ ජීවිතෙත් සමාජයේ මිනිස්සුන්ගෙන් ප්‍රශංසා ලබනවා. මේ කෙනා කොහොම වුණත් මේ විදිහේ ගුණධර්ම සහිත කෙනෙක්. මේ කෙනා මෙහෙම හොරකමෙන් ජීවත් වෙලා නැහැ. ලොකු ලොකු සැප සම්පත් විඳින නැති වුණාට මොකද මෙතනන්ට අවංකව හරි හම්බු කරගෙන ජීවත් වුණ කෙනෙක්. කියලා යම්කිසි විදියක මේ ජීවිතේදීම මිනිස්සුන්ගෙන් ප්‍රශංසාවක් ලැබනවා. ඒ වගේම පරලොවක් තියුණොත් ඒක නැත්තට අනතුරක් වෙන්නේ නැහැ. අන්න මෙලොවක් දිනුම් පරලොවක් දිනුම් කියන ප්‍රතිපදාවක ඒක නැත්තා යෙදෙනවා. දැන් පාගේ දවසක පොලිසිය සෑහෙන කාර්යයක් වැඩ කරපු මහත් එක්ක ඇවිල්ලා කියනවා, සයින්නාන්ස මම දරුවෝ දෙන්නෙක් හදලා තියෙනවා, නෝනත් පොලිසිය මාත් පොලිසියේ. හැබැයි සොයින්නන්ස අපි මේ විදිහට හොරා කාලා පගාරගෙන එහෙම කටයුතු කරලා නැහැ. බොහොම අමාරුවෙන් තමයි ජීවත් වුණේ, පඩියත් එච්චර ලොකු නැහැ. හැබැයි මට ඒකට සතුටක් තියෙනවා. මම දැන් විශ්‍රාමිකයි, හැබැයි මට සතුටක් තියෙනවා මොකද මං මේ විදිහට අවංකව කටයුතු කරානි කියලා. ඒ සතුට මට කොහෙ ගියත් තියෙනවා. ඒ අවංක භාවය මගේ හිත නිතර මට ප්‍රකාශ කරනවා කියලා මෙන්න මේ මහත්තයා කියනවා. ඇත්තට මං කිව්වා පොලිසිය කෙනෙක්ගෙන් නම් ඔය වගේ දෙයක් අහන එක හරි දුර්ලභයි. ඇත්තටම සතුටුයි එහෙම දෙයක් අහන්න ලැබුණ එක කියලා. මම කිව්වා මොකද අන්න ඒ මනුස්සයාට ඒක ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ මනුස්සයාට ඒ සතුට තියෙනවා හිත තුළ. අපිට ලොකු ලොකු දේවල් තියුනේ නැහැ, ලොකු ලොකු සැප සම්පත් දරුවන්ට දෙන්න බැරි වුණා. නමුත් මෙන්න මේ විදිහේ ජීවිතයක් තමයි මම ගත කරේ. මේ විදිහට ඕන තැනක ඕන සබාවක මට ගිහිල්ලා කටයුතු කරන්න බැරි කමක් නැහැ. මගේ හිත හැකිලෙන්නේ නැහැ පිරිස් මැදට යන්න. මොකද හේතුව කොහෙන් මොකෙක් දොස් නගයිද කියලා බයක් හිත තුළ සැකසංකාවක් මට නැති නිසා කියලන්න ප්‍රකාශ කරන. එතකොට මෙලොවත් දිනුම් පරලොවත් දිනුම් ඒ විදිහේ ප්‍රතිපදාවක යෙදුනොත් කියලා බුදුරජාණන් වහන්සේ මේ පිරිසට යම් කිසි අන්න සමීකරණයක් ලබා දෙනවා. ලබා දීලා කියන ඔබ ඔය සමීකරණ හික්මෙන්න, ඔබ කි හික්මුණොත් ඔබට බොහෝ කාලයක් යහපත පිණිස සුවය පිණිස ඒක හේතු වෙන්න පුළුවන් කියලා අන්න යම් කිසි විදියක මේ පිරිසට අදහසක් ලබා දෙනවා. ඉතින් එන්නේ වගේ අදහසක් තමයි මේ ධර්මයේ තුල තියෙන්නේ. මේ කියන කතාව හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් කියලා අපි කියමුකෝ. පිටින් බලන කෙනෙක්ට එහෙම හිතෙනවානේ. එතකොට හැබැයි මෙතන තියෙන වැඩේ තමයි මෙන්න මේ සද්ධාව පිහිටවාගෙන විශ්වාසයක් ඇති කරගෙන එතනින් තමයි මේ වැඩේ පටන් ගන්නෙ. හැබැයි මේ ධර්මයේ 아무තු ගමනක් තියෙනවා. මේ ගමන ආරම්භ වෙන තැන තමයි සද්ධාව විශ්වාසය. ඒ විශ්වාසයෙන් පටන් ගන්නතර මොකද මේ ගමන අවසන් වෙන්නේ සද්ධාව නැති තැනකින්. සද්ධාව නැති තැනකින් විශ්වාසය නැති තැනකින්. ඇයි විශ්වාසය නැත්තේ? මේ තැනත්තා තමුන් වෙනුවෙන්ම අත්දැකලා තියෙනවා. තමුන්ම අත්දැකලා තියෙනවා. දැන් අර චිත්ත ගෘහපති කියලා තැනැත්තේ පිළිබඳ කතාවක් සඳහන් වෙනවා. ඒ තැනැත්තා නිගණ්ඨනාථ පුත්ත. ඒ දවස ඉන්දිය ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්. දැනට සෑහෙන ගෝලයෝ ඉන්නවා ඒ ශාස්ත්‍රුන් වහන්සේටත්. මේ යනවා හම්බ වෙන්න ගිහිල්ලා පොඩ්ඩක් ස්වාමීනි කොහොමද සැප දුක. මේ චිත්ත ගෘහපති කියන්නේ ඇත්තටම මේ ශාසනයේ ඉඳපු අග්‍රස්ථානයක් ලැබූ කෙනෙක්, ගිහියෙක්. ඒ විදිහේ කෙනෙක් ගිහිල්ලා උන දැන් එනකොටම දන්නවා මේ ඉන්නේ මේ වගේ පොරක් කියන එක දන්නවා ඉතින්. ඉතින් කොහොමද ස්වාමීනි සැප දුක කියලා අහනවා. ඉතින් ඇවිල්ලා හොඳයි ඔබගෙන් මම ප්‍රශ්නයක් අහන්නම් කියලා නිගණ්ඨනාථ පුත්ත තමයි මේ අහන්නේ. අහනවා මේ ශ්‍රමණ බවත් ගෞතමයෝ මෙන්න මෙහෙම කතාවක් කියනවා. මේ විතක්ක විචාර සමනය කිරීමක් ඉක්මෝල යාමක් ගැන කතා කරනවා. ඒක ඔබ අදහනවාද ගෘහපතිය කියලා අහනවා. එතකොට මේ තැනත්තා කියනවා මං අදහන්නේ නැහැ ස්වාමීනි. මේ බුදුරජාණන් වහන්සේගේ හොඳම ගෝලෙ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හරි සතුටුයි. ඉතින් කියනවා බලන්න පින්වත්නි මේ චිත්‍ර ගෘහපතියා කොච්චර අවංක විදියට කතා බහ කරනවද කියලා. මේ ළඟින් මෙච්චර ඇසුරු කරන සහස්රුන් වහන්සේ මේ කියන කතාව මේ තැනත්තා අදහන්නේ නැහැ. කොච්චර වටිනවද කියලා බලන්න කියලා අන්නර තමුන්ගේ පිරිසට කියනවා. එතකොට එහෙම කිව්වට පස්සේ චිත්ත ගෘහපති අහනවා ඔබ වහන්සේගේ අදහසට අනුව විශ්වාසයේද ඇදහිල්ලද ඥානයේද උසස්, ඇදහිල්ලද ප්‍රඥාවද උසස් කියලා කියනවා. එතකොට කියන ප්‍රඥාවනි ඉතින් උසස් ඇදහිල්ලට වැඩිය කියලා ප්‍රකාශ කරනවා. අන්න ඒකනේ ස්වාමීනි ප්‍රඥාව උසස්. එතකොට මම මේ බුදුන් කියන මේ වචනේ මම අදහන්නේ නැහැ. මොකද්ද ඒකට හේතුව? මම ඒක අත්දැකලා තියෙන හින්දා. මමම අත්දැකලා තියෙන හින්දා මට ඇදහිල්ලක අවශ්‍යතාවයක් නැහැ කියලා තමයි මේ ගෘහපතිය කියන්නේ. දැන් අපි හිතමු ලුණු රසක් ගැන බුදු කෙනෙක් බණ කියනවා. කවදාවත් ලුණු කාපු නැති මිනිස්සෙට. එතකොට ඉතින් මෙහෙම රසක් තියෙනවා. මේ විදිහ කටුක බවක් වැඩිත් නැති වෙන්න, අඩුත් නැති වෙන්න දාගෙන කන්න ඕනි කියලා යම් කිසි විදියක කතාවක් කියන්න පුළුවන්. කිව්වට ලුණු රස තේරෙන්නේ නැහැ නේ මේ මිනිස්සයාට. මොකද්දෝ එකක් ගැන මොකද්දෝ කතාවක් කියනවා කියන හැඟීමක් තමයි එන්නේ. නමුත් අන්න දවසක් ලුණු දැනුනොත්, ලුණු කෑවොත් අන්න එදාට තේරෙනවා මෙච්චර කල් මේ කියලා තියෙන්නේ මේක ගැනනේ. එදාට තවදුරටත් ලුණු රස ගැන ඇදහිල්ලක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ලුණු රස බැලුව නිසා. ඉතින් ඔන්න කතාව තමයි කියන්නේ. මොකද්ද කියනවා? මට එහෙම ඇදහිල්ලක් අවශ්‍ය නැහැ. මොකද හේතුව මම මේක අත්දැකලා තියෙනවා. ඊට පස්සේ නිගණ්ඨනාථ පුත්ත ආපහු කියනවා බලන්න පින්තුනේ මේ චිත්ත ගෘහපතියා කොච්චර වංකද කියලා. ඉතින් අන්න කොට උඩ ගියා. මොකද හේතුව ඇදහිල්ලක් නැත. ඇදහිල්ලක් නැත. එතකොට මෙන්න මේ ශාසනයේ තියෙන විශේෂත්වය තමයි ඇදහිල්ලකින් තමයි පටන් ගන්නෙ. ඒක නෑ කියන්නේ නෑ අපි. නමුත් බුදුරජාණන් වහන්සේ නැවත 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 ආරාධනා කරන ඔය ඇදහිල්ලෙන් පටන් ගත කවන්නේ ඕක ඉක්මෝල යන්න. ඕක ඉක්මෝල යන්න ඔතන නැවතිලා ඉඳියොත් ඔයාට වෙන සහනයක් නැත. සෙතක් නැත. යම් කිසි විදියක ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. නමුත් ඔතන නැවතිලා හරියන්නේ නැහැ කියන ප්‍රකාශ කරනවා. ඒතකොට මේ රටට වෙලා තියෙන්නේ ඔය ප්‍රශ්නේම තමයි. අන්න ආගම තියෙන ධර්මයක් නැති රටක් තමයි තියෙන්නේ. බෞද්ධයෝ කිය ගන්න පිරිසක් ඇහෙන පිරිසක් ඉන්නවා. හැබැයි බෞද්ධකමක් හිතේ තියෙනවද කියලා ගත්තොත් ප්‍රශ්නයක් තියෙනවා. බණනම් කිය ඇහෙනවා කියනවා සෑහෙන තියෙනවා. නමුත් ඇහෙන බණ කියන බණ වගේම කරන බණත් තියෙනවද කියලා බැලුවොත් මෙච්චර මේ මං කොල්ල පාගා මේ මජර ගති තියෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අන්න විශ්වාසයක් ඇදහිල්ලක් තියෙනවා. නමුත් සමුන් ඒක ප්‍රඥාවක් බවට හරවගෙන නැහැ. අර විදියට ලුණු ගැන හැමෝම කතා කරනවා. පොයේ දවසට විශේෂයෙන් කතා කරනවා. නමුත් ලුණු රස බලපු කට්ටිය හරි අඩුයි. ඒක තමයි වෙලා තියෙන්නේ. එතකොට නැවත නැවත බුදුරජාණන් වහන්සේ කියන ඔතනින් නවතින්න එපා. ඕකත් ඇදහිල්ලක්. ඇදහිල්ල ඉක්මවල යන්න නම් තමුන් යම් කිසි ඇතුළත පුහුණුවක් කළ යුතුයි. මේ ලුණු රස තොල ගන්න උත්සාහයක් දැරිය යුතුයි කියන ආරාධනාව තමයි තියෙන්නේ. ඒතකොට ඒ ආරාධනාව අන්න මේ ජීවිතේදිම ඉවර කරන්න පුළුවන් කියන විශ්වාසිකුත් ලබා දෙනවා. තමුන්ටම මේක දැක ගන්න පුළුවන් කියන විශ්වාසිකුත් ලබා දෙනවා. ඒතකොට අන්න යම් කිසි විදිහක මේ ප්‍රඥාවන්තයෙක්ට කරන ආරාධනයක්. අන්ධ භක්තියක් දිගටම තියාගන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට මේ ජීවිතේදිම ඔබට අත්දකින්න පුළුවන්. මරණින් මත්තට කල් දාලත් නැහැ. මරණින් මත්තට කල් දැම්ම නම් ඉතින් මලාට පස්සේ එන්න විදියක් නැහැනේ. ඇවිල්ලා කියන්න විදියක් නැහැනේ මේ එන්න පචයක් මේ කෙලලා තියෙන්නේ කියලා. කියාගන්න හැකියාවක් නැහැ. ඒක නිසානේ මරණින් මත්තට ගොඩක් කලාවට කල් දාන්නේ. මරණින් මත්තට කල් දාලත් නැහැ. මේක තමුන්ටම තොල ගාලා බලන්න පුළුවන් අදහසක් ධර්මයක් ගැන තමයි මේ කියන්නේ. ඉතින් ඒ වගේ දෙයක් දැකලත් උත්සාහයක යෙදෙන්නේ නැත්නම් ඒ විදිහේ මමම මේ රස තොලගාලා බලන්න ඕනේ කියලා මහන්සියක් වෙන්නේ නැත්නම් ඉතින් මෝඩකම හැර වෙන මොකද්ද කියලා තමයි ඉතින් මට කියන්න වෙන්නේ. ওই සූත්‍ර දේශනාවල එහෙම තියෙන්නේ මෝඩකම හැර වෙන මොකද්ද. මොකද හේතුව මෙච්චර මේ වටින දෙයක් ලැබුණා අතටම ලැබුණා. හැබැයි කටට දාගන්න උනන්දුවක් උත්සාහයක් තියුනේ නැහැ. කටට දාන කෙනෙක්ට අර විදියට උත්සාහයක් ගන්න කෙනෙක්ට රස දැනෙන්නත් වැඩි වෙලාවක් යන්නේ නැහැ. සමහර විට සති දෙකයි තුනයි මාස දෙකයි තුනයි අන්න මේ තැනත්තරම තේරෙනවා මේ කී දේ හරි. මේ සංසාරයක් ගෙතෙන්නේ අතීතේවත් අනාගතේවත් නෙමෙයි මෙන්න මේ වර්තමාන මොහොතේම තමයි. සංසාර චක්‍රය වෙනුවට ධර්ම චක්‍රයක් මගේ හිත තුල මට කරකවන්න පුළුවන්. අර විදිහට පැවැත්ම දිහාවට වෙනුවට නැවැත්ම දිහාවට චක්‍රයක් කරකවන්න පුළුවන්. ඒකනේ අර සමහර විට ප්‍රතිපදාව අවසන් කළා. ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා. භාග්‍යවතුන් වහන්සේ අපේ වැඩ ඉවරයි. බුදුහාස සතුටි සතුටි හොඳයි හොඳයි ගිහිල්ලා එනන්ත ඒකක් අබ්බොන්නකෝ කියලා ඉතින් කියනවා ඇති. ඊට පස්සේ වට පිටේ බලා ඉඳලා කෝසල රජතුමාද කොයිද කෝසල රජතුමාටත් හරි පරීක්ෂා කරන්න හරි උමනාවක් තියලා තියෙනවා. ඇවිල්ලා අහන ස්වාමීනි දැන් ඇත්තටම ඉවරයිද? ඉවරනේ මහරජ. නෑ ඔබ වහන්සේට මොන හරි ඥාන දර්ශනයක් තියෙනවද දැන් අතීතේ පේනවද? නෑ. එහෙනම් මොකක් හරි මේ වෙන කට්ටියගේ හිත එහෙම මං එහෙම හිතන ඒවා තේරෙනවද? නැහැ. එහෙනම් මොකක්ද ඔයා හොයාගෙන තියෙන්නේ? මේ ගමන ඉවරයි. මේ සංසාරයක් ගෙතිල්ල මෙන්න මේ හිත තුල තවදුරටත් මගේ සංසාරයක් ගෙතෙන්නේ නැත. තවදුරටත් මේවා පැනලා අල්ල බදාගන්නේ නැත. තවදුරටත් මේ අහක යන ඒවා අල්ලගෙන අර ගාගන නාගන්නේ නැත. සාමාන්‍ය නිකන් අර අපි කියන්නේ අර රේනවා රීලා ගා ගන්නවා ගාගෙන නා ගන්නවා කියලා. රේන එක ස්වභාවිකයි. ඉතින් කෑවහම ඉතින් යන එක ස්වභාවිකයිනේ. ඒක බොහොම සාමාන්‍ය ක්‍රියාවලියක්. ප්‍රශ්නේ තියෙන්නේ අර රීලා ගාගෙන නා ගන්න එකනේ. අගම මගම රිරි පාග පාග කියන්නේ. මේ ලස්සනට සින්දුවකට නැගිලා තියෙන්නේ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. රේන එක අවුලක් නැහැ. ඒක ස්වභාවිකයි. එතනින් නවත්තලා ඔක ගා ගන්න නැතුව ෂේප් එකේ මග ඇරලා එන්න පුළුවන්ද කියන ප්‍රශ්න තමයි තියෙන්නේ. එතකොට කියනවා දැන් ගෑවෙන්නේ නැහැ. දැන් ගෑවෙන්නේ නැහැ. ඒක නිසා ප්‍රශ්නේ හොඳටම ඉවරයි. දැන් අපිට අපි දිහා බැලුවාම තේරෙනවනේ ගෑවෙනවා කියලා. කොච්චර ගා ගන්න නැතුව උත්සාහ ගන්න හැදුවත් ගෑවෙනවා ගාගෙන නා ගන්න අවස්ථාවක් තියෙනවා. මගම රිරි පාග පාග තමයි ඉති. ගාගෙන ගාගෙන නාගෙන නාගෙන තමයි ඉතින්. අන්න ඒක නිසා යම් කිසි කෙනෙක්ට අත්දකින්න පුළුවන් මේ මොහොතේ මෙන්න මේ සංසාරයක් තවදුරටත් මට ගෙතෙන්නේ නැහැ. මේ මැහුම් කාර්යය තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන අත්දැකීම තම තමුන්ටම කරන්න පුළුවන්. ඒ පරීක්ෂාවයි වෙන කොහෙවත් වෙන තැනකදී මරණින් මත්තේදී කරන දෙයක් නැහැ. මේ මොහොතේ මොහොතේ බැලුවම තේරෙනවා තවදුරටත් ගෙතීමක් නැත. තවදුරටත් මැහුම් කාර්යයේ ක්‍රියාවක් නැත කියන එන්නේ දැක්ම තියෙනවා. ඉතින් කියනවා ස්වාමීනි අපේ වැඩ කටයුතු ඉවරයි. අපි මේ විදිහට මේ සාසනේ කෙටි කාලයක් ඉක්මුණා. සමහර කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබ වහන්සේගෙන් දවස් 7කට කලින් මේ ප්‍රතිපදාව අරගෙන දවස් 7ක් රැය 7ක් මේ සාසනේ ඉක්මුණු කෙනෙක් මම කියලා කියනවා. එම් කියලා කියනවා දෙපා සිරිපතුල් දික් කරන්න හිමියනි, මේ නාගයෝ බුදුන්ගේ දෙපා වඳිනවා. මොකද්ද මේ කියන්නේ? තවදුරටත් විශ්වාසයක් නැති කරගෙන ඇවිල්ලා තමයි මේ ප්‍රකාශ කරන්නේ, මේ අදහස දක්වන්නේ. මොකද හේතුව අන තමුන් අත්දැක්කා. තවදුරටත් ලුණු ගැන විශ්වාසයක් ඇදහිල්ලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ජොන විදිහේ අදහසක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන අලුත් කෙනෙක් ඉන්නත් පුළුවන් සම්බන්ධ වෙලා. ඉතින් අපි ඒගොල්ලන්ටත් තේරෙන්න මොකද්ද මේ ප්‍රතිපදාව, මොකද්ද මේ පුහුණුව, කොහොමද එහෙනම් මේ ලුණු රසතල ගන්න කියන පැහැදිලි කිරීමක් කරගන්න උත්සාහයක් ගමු. ඉතින් මං කියන්නම් ඒක මේ විදිහට. මුදල් ඇමතිතුමාගේ වචනින් කියන්න. මුදල් ඇමතිතුමා කියනවා කොහොමද මේ දවස්වල වැඩි හිතන්න කල්පනා කරන්න යන්න එපා, මෙන්න මේ නිකන් වර්තමානයේ එළඹිලා ඉන්න කියලා. එහෙම කතාවක් කියලා. ඉතින් ඕක තමයි කමටහන. ඔන්න මූලික උපදෙස් දීලා තියෙන්නේ. ඒ මූලික උපදෙස් වලට අනුව ඉක්මෙන්ට තමයි තියෙන්නේ. වැඩි හිතන්න කල්පනා කරන්න යන්න එපා. ඒ වෙනුවට ටිකක් මේ වර්තමාන මොහොතේ එළඹිලා ඉන්න. ලම්බිලා බලන්න මොනවද මගේ අවධානයට අහු වෙන්නේ කියලා. වර්තමානයේ මොහොතට එළඹිලා ඇවිදින්න. වර්තමාන මොහොතට එළඹිලා පොඩක් වාඩි වෙලා ඉන්න. නැවත නැවත ඒ දේ සිද්ධ කරන්න. මිනිත්තු කීපයක් නෙවෙයි, පැය භාගයක් වගේ වෙනකන් විවේකීව ඇවිදින්න. මම මේ ඇවිදිනවා කියන අවධානය යොමු කරලා බලන්න. තව භාගයක් විතර පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න විවේකීව. මම මේ වාඩි වෙලා ඉන්නවා කියන අවධානය යොමු කරලා බලන්න. එතකොට ඕක කරාට පස්සේ කෙනෙක් එක එක විදිහ අත්දැකීම් සමග එනවා. අන්න එතනින් අපේ කතා බහ එතනින් එහාට අරන් යන්න පුළුවන්. දැන් ඔය සාමාන්‍ය අලුත් කෙනෙක් ආවම මගේ ගාවට තමයි ගොඩක් වෙලාට එන්නේ. එතකොට කියනවා හරි එන අර පොඩි පටියක් තියෙනවා, ඔන්න ඔය නදීප්ලා වෙනන වීඩියෝ පටි දෙක තියෙනවා, ඒක පොඩ්ඩක් අහන්න. අහලා ඔයා ඒ දෙන්න. ගෙදිලා හෙට විතරිය ඇවිල්ලා හෙට විතර ඇවිල්ලා ආපහු පොඩ්ඩක් කතා බහ කරමුකෝ අපි කියලා කියනවා. එහෙම කුවාම ඔහම පව්වදාට මෙතන ඇවිල්ලා කියනවා දැන් මේ ඊයේ ආවේ තාම මේ මුකුත් කියලා දුන්නෙත් නෑ කවුරුත්. ඔබ වහන්සේත් අර මොකක්ද අහන්න කියලා ඇව්වා. දැන් ඒක ඇහුවද? අහලා ඒ දුනද? නෑ මට ඒක අහන්න උන්නේ නෑ, සද්දේ වැඩි ඒ පී කරේ කියනවා. ඊටසේ යෙදුනාද? යෙදෙන්න උනේ නැත්නම් මේ කොන්දේ අමාරුකුත් තියෙනවා, මේ නිදිමත ගතියත් වැඩි වගේ. වැඩක් නෑ නේ ඉතින් කතා තව මොනවා කියලා දෙන්නද? ඔය ඒ මූලික උපදෙස් ටික අහගෙන යෙදිලා බලන්න ඕනේ. යෙදිලා බැලුවට පස්සේ එක එක්කෙනාගේ පාර විවර වෙන්නේ එක එක විදිහට. එතකොට අන්න ඒ අත්දැකීම ගෙන හැරලා කිව්වොත් කිව්ව හැකි එහෙනම් ඔයා මේ විදිහට කරන්න, මේ ආකාරයෙන් තමයි වාට ඉදිරියට යන්න පුළුවන්. මේ ආකාරයේ හික්මීමක් තමයි අවශ්‍ය වෙන්නේ කියලා මාර්ගයක් පෙන්වන්න පුළුවන්. එහෙම නැත්තම් ඊයේ ආවේ අද වෙනකම් මුකුත් කියලා දුන්නෙත් නෑ, ඔබ වහන්සේ මේ කතා කරෙත් නෑ අපිත් එක්ක, කුවට හරියන්නේ නෑනේ. එහෙම හරියන්නේ නැහැ. අර මූලික ටික අහගෙන අර මුදල් ඇමතිතුමා කියන මූලික උපදෙස් අහලා ඒක අනුව පොඩ්ඩක් හික්මෙන්න ඕනේ. හික්මිලා බලන්න ඕනේ දවසක් දෙකක්. පොඩ්ඩක් ඒ විදිහට කටයුතු කරාම ඔන්න එනවා කෙනෙක් තමුන් උත්සාහ කරපු අත්දැකීමත් එක්ක. ඒ එන වේගෙම කිව්ව හැකි දැන් නම් මේ පාරෙන් try කරලා එන්නේ. දාන වචන වලින්ම කිව්ව හැකි ආ කරලා තියෙනවා මනුස්සය වැඩි. කරලා තියෙනවා වැඩි. අන්න එතකොට එතනින් එහාට පාරක් පෙන්නලා දෙන්න පුළුවන්. ඒකයි මේ සංවිධායක කට්ටියත් නිකන් අර මොන්ටිසෝරි බබ්බු නැකිට ඕනෝ වගේ උත්සාහ කරනවා. අනේ අලුත් කවුරු හරි ඉන්නවා නම් කියන්න බලන්න. අලුත් කවුරු හරි ඉන්නවද මෙතන? නැහැ. මේ යෙදිච්ච මොකක් හරි උත්සාහයක් දරපු එකක් තියෙනවද? නැහැ. ඉතින් එහෙම දැඟලුවට වැඩක් නැහැ. මොකද හේතුව අන්න කරලා බලලා නැත්තම් කොච්චර කතා කරත් වැඩක් නැහැ. කරලා බැලුවත් තමන්ගේ අත්දැකීම කියන්නේ නැත්තම් ඒ වැඩකුත් නැහැ. ඉතින් යන්නේ නැහැ නේ ගමන. එහෙනම් ඉතින් අර විශ්වාසයෙන් ඉදිරියට යන්න හම්බ වෙන්නේ නැහැ. දෙයියෝ ඇදහෙව්වත් එකයි. බුදුන් ඇදහෙව්වත් එකයි. ඇදහිීම ඇදහිීමක්. එතනින් එහාට යනවා නම් අන්න එයා තමයි මේ බුද්ධ ශාසනේ නියම ඵල ප්‍රයෝජනේ ගන්න. තමයි සද්ධාව කියන එක අනිත් පැත්ත කරගුණාමත් හරි භයානක දෙයක්. වැරදි තැනක පිහිටෙව්වොත් ඒකත් හරි භයානක දෙයක්. විශ්වාසයක් ඇදහිල්ලක් කියන එක. ඉස්සර මරාගෙන මැරෙන බෝම්බකාරය වෙන්නේ කොහොමද? ඒත් ඇදහිල්ලකින් තමයි. ඒත් ඇදහිල්ලකින් තමයි එන්නේ. අර අවසාන භෝජනයක් අරගෙන මේ ඉලාම් රාජ්‍යයක් පිහිටවන අදහසින් ඇදහිල්ලෙන් තමයි එන්නේ. මේ දුෂ්ට ජාතිය මරලා විනාශ කරන ඇදහිල්ලෙන් තමයි එන්නේ. ඇදහිල්ල කියන දේ ආස්වාද ආදීනව කියන දෙපැත්තම තියෙනවා. ඒක නිසා ඇදහිල්ලෙන් නවතින්න එපා. එතනින් එහාට යන්න. නැත්තං ඕගොල්ලෝ අර ගොපල්ලාගේ වෘත්තිය තමයි කරන්නේ. ගොපලූපමාවක් දෙන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගොපල්ලෙක් ඉන්න, ඌ මේ හරක් ටික ඔක්කොම අරන් ගිහිල්ලා දවස පුරාම බලාගෙන බොහොම අමාරුවේ වෙහෙස මහන්සිලා එනවා. ආව මොකද්ද මේ මනුස්සයට ලැබෙන්නේ? අනේ දවසේ පඩියයි කෑම වේලකුයි තමයි. හැබැයි ගවහිමියා අර සත්තුන්ගේ අර පස්ගෝ රස සියල්ලම භුක්ති විඳිනවා. ඒකට ගෝපාලු රස්සාව කරන්න එපා කියන අදහස තමයි තියෙන්නේ. හැබැයි හැම තැනම බැලූ බැලුවට ගෝපල්ලෝ දකින්න පුළුවන්. එතකොට මේ විදිහේ ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක්ගේ අමුතු පරිවර්තනයක් වෙනවා. එයාගේ සද්ධාව ටික ටික අඩු වෙලා ගිහිල්ලා ප්‍රඥාවක් මගින් ඒක ප්‍රතිස්ථාපණය වෙනවා. ඒක අර චිත්ත ගෘහපති කියන්නේ මට විශ්වාසයක් නැහැ හාමුදුරනේ. මම මොකටද විශ්වාස කරන්නේ? මං අත්දැකලා තියෙනවා. ඔය ඔබ වහන්සේ කිව්වට විතක්ක ਵਿਚාර දෙක කොහොමද එහෙම නවත්තන්නේ? මේ මහා ගඟක් බැලිකොට්ට දාලා නවත්තනවා වගේ වැඩක් නේ ඒක කියලා ඔබ වහන්සේ කිව්වට මොකද මම ඒක අත්දැකලා තියෙනවා. විතක්ක ਵਿਚාර දෙක බොඳ වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් මෙතනත් දෙදිච්ච කෙනෙක් දකින්න පුළුවන්. ඔන්න සක්මන බොඳ වෙනවා, පරියන්ක බොඳ වෙනවා, එලෝ මෙලෝ නැති කැඳ වෙච්ච ගතියක් එනවා. ඔන්න විතක්ක ਵਿਚාර බොඳ වුණා. තොර නිගන්තනාද පුත්ත කියන්න මොකක්ද? විතක්ක විචාර බොඳ කරන්න බැරිය. මොල යන්න බැරිය. ඒ විදිහේ සක්මනක ඒ විදිහේ පරයන්කක ඉඳපු කෙනෙක්ට අන්න අර චිත්ත ගෘහපති කතාව කියන කතාව කියන්න පුළුවන්. මගේ විශ්වාසයක් නැහැ. මොකද හේතුව මම අත්දැකලා තියෙන නිසා. ඉතින් කියන කොච්චර වංකද බලන්න මේ යකා. ඔක තමයි වැඩේ. ඉතින් ඕක කරලා කරනකොට කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ ඇදහිල්ල මගෙන් ගිලිහෙනවා. දෙහිල්ල ගිලිහෙනවා. සාමාන්‍යයෙන් මේ දැන් දාන දෙන කට්ටිය ඉන්නවනේ, දාන දෙන කට්ටියට සාමාන්‍යයෙන් අපි නිකන් දන් දීම පිළිබඳ බණ තමයි කියන්න සුදුසු තියෙන්නේ. මොකද ඒගොල්ලෝ පහළ බිල්ලිමෙන් පහළ තට්ටුවට මෙහා එන්නේ නැහැ. එතන බිල්ලිමේ උඩ තට්ටුවට නගින්නෙත් නැහැ. ආරණ්‍ය උඩට නම් කොහොමවත් එන්නේ නැහැ. එතකොට අන්න බොහොම විශ්වාසකින් ඇදහිල්ලකින් ඇවිල්ලා දන් දීලා තියෙන සබ්බ සකල මනාවම පූජා කරලා යනවා. ඒ වගේ කට්ටියට මේ වගේ බණ කිව්වහම මොකද වෙන්නේ? බැරි වෙලාවත් ප්‍රතිපදාවක යෙදුනොත් බඩේ පාර තමයි වදින්නේ. ඉතින් මං පාගුවේ දවසක ඒ වගේ කට්ටියට ඕම බණක් කියලා, ඔයා දාහනේ නම් නැති වෙන බණක් කිව්වේ කමක් නැහැ. කමක් නැහැ. මොකද ඕක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන පාර. එතකොට එලෝගෙන ඇවිල්ලා දන් දෙන අදහසක් නැති වෙන්න පුළුවන්. ගෙදෙට්ට කෙනෙක් වැඩියොත් නම් තියෙන ටික ඔක්කොම හරි පූජ කරනවා. හැබැයි මේ විදිහට එලෝලා දන් දෙන අදහසක් නැති වෙන්න පුළුවන්. මොකද අන්න අර ඇදහිල්ල ප්‍රඥාවකින් ප්‍රතිස්ථාපනය වුණා. කමක් නැහැ, ඒ ප්‍රතිපදා වෙන්න ඕනේ. ඒ වෙනස වෙන්න ඕනේ. එහෙම නැත්තම් මේකත් තවත් ඇදහිල්ලක් පමණක් වෙනවා. ඉතින් ඕක නිසාම අන්න අර බුදුරජාණන් වහන්සේ අපි අද ඉදිරියෙන් තියාගත්ත ඒ ගාථා පාඩයක් ඉදිරිපත් කරනවා. කුල්ලූපමං ඕ භික්ඛවේ ධම්මං දේසිස්සාමි නිත්තරණත්තාය නෝගහනත්තාය. මහණෙනි, මේ ධර්මය පහුරකට උපමා කර දේශනා කර ඇත. මම පහුරකට උපමා කළා තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. මේක මේ ඈතරවීම සඳහා, ප්‍රයෝජනය සඳහා අරගන්න. එහෙම නැතුව මේක ග්‍රහණය කරගන්න නෙමෙයි. කෙනෙක් පහුරකින් ගඟකින් ඈතර වෙනවා. ජලපහාර තියෙන වෙලාවේදී ගිලින්න නැතුව බේරෙන්න ප්‍රයෝජනයි. නමුත් එතෙරට ගියාම අන්න පහුර අතහැරලා යන්න වෙනවා. ඉනිමගක උඩට නගිනවා නම් කලින් පඩිය අතහැරියොත් තමයි ඊළඟ පඩියට එසවෙන්න පුළුවන්. අනේ මේ මට ප්‍රයෝජනවත් වුණ පඩියක්, මේක අතහැරලා කොහොමද එළියට ගිහිල්ලා කියලා කිව්වොත් ඉතින් ඉනිමගේ එතන තමයි පදිංචි වෙන්නේ. එතනින් ඉදිරි ගමනක් නැත. එතකොට මෙන්න මේ ධර්මය, මේ ප්‍රතිපදාව දීලා තියෙන්නේ අර විදිහට එතෙරවීම සඳහා. අතහැරලා යන්න වෙන අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ සෑහෙන පිරිසකට තේරෙන විදිහට මම මෙහෙම කියන්නම්. මොකද හුස්ම දීලා තියෙන්නේ ওই ප්‍රතිපදාවට බැස ගැනීම සඳහා. අර මහා සැඩ පහරක් තියෙන ගඟකට බහින තොටක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මම මේ දක්ෂ ගෝපල්ලෙක් වගේ මේ තොට නොතොට බලලා මේ සත්‍යයන් මේ ගඟෙන් ඈතර කරනවා. තොටින් තමයි මම මේ සත්‍යයන්ව ගඟට බස්සන්නේ. අන්න ඒ තොට විදිහට තමයි හුස්ම දීලා තියෙන්නේ. එතකොට ඒකත් තහරින දවසක් ඉදිරිපත් වෙලා එනවා. එදාට බලන්න ඕනේ කතන්දර ටික කියන හුස්ම නැතුව ගියා, සිහිය නැතුව ගියා කියලා කියනවා. හිතවිලි එනවා, සිහිය තියන්න බෑ කියලා කියනවා. අන්න මොකද වෙන්නේ? සිහියට අරමුණු වෙන දේ සහ සිහිය කියන දේ පටලව ගත්තා. අරක තමයි ඉස්සෙල්ලා අරමුණු කරන්නේ. පාදයට දැනෙන ස්පර්ශය තමයි ඉස්සෙල්ලා අරමුණු කරන්නේ. නමුත් ටික 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 යනකොට මොකද වෙන්නේ? අන්නර විදිහේ පරිවර්තනයක් වෙන්න ඕනේ. අරමුණු වෙනස් වුණාට සිහිය දිගට පවත්වන්න පුළුවන් කියන ශක්තියක් වර්ධනය වෙලා එනවා. එහෙම නැත්නම් ඉතින් ඔඩොක්කුවේ ප්‍රඥාව කියලා තමයි මේ ධර්මයට අනුව හඳුන්වන්නේ. කෙනෙක් වාඩි වෙලා ඉන්න ඔඩොක්කුවට මොන මොන හරි කැවිලි ටිකක් පුරවගෙන ඉන්න හොඳට රස විඳිනවා. එකපාරට දමල ගහලා නැගිටිනවා, මුකුත් අමතක නැහැ. අන්න පළතුරු කැවිලි සීසීකඩ ඔඩොක්කුවේ ප්‍රඥාව. එහෙම නැත්නම් සම්පජන්‍ය කියලා හඳුන්වනවා. උපයගත් දේ රැක ගන්න පුළුවන්ද කියන විමසීම තමයි මෙතන තියෙන්නේ. අරමුණු මාරු වෙනකොට සිහිය කැඩෙනවා කිව්වොත් අන්න ඉතින් ඔඩොක්කුවේ ප්‍රඥාව. ඉරියව් මාරු වෙනකොට සිහිය කැඩෙනවා කිව්වොත් අන්න ඔඩොක්කුවේ ප්‍රඥාව. ඔඩොක්කුවෙන් තමයි පටන් ගන්නෙ. හැබැයි නැගිටිනකොට මේ ඔඩොක්කුවේ මොන හරි ටිකක් තියෙනවා කියලා පොඩ්ඩක් කම්පනාවෙන් සිහියෙන් නැගිට්ටනම් හරි. එතකොට ඉරියව්ව මාරු වෙනවා. අන්න සිහිය දිගට පවත්වන්න පුළුවන්. හුස්ම නැති වෙලා යනවා. සිහිය දිගට පවත්වන්න පුළුවන්. පිම්බීම හැකිලිම නැති වෙලා යනවා. සිහිය දිගට පවත්වන්න පුළුවන්. සිතිවිලි එනවා. සිහිය දිගට පවත්වන්න පුළුවන්. අන්න මොකද වෙන්නේ? පහුරක් වගේ ප්‍රයෝජනයකට හුස්ම අරගත්තා. පහුරක් වගේ ප්‍රයෝජනයකට පියවර අරගත්තා. නමුත් අන සුදුසු වෙලාවේදී ඒක අතහරින ශක්තියකුත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ විදිහේ හැකියාවකුත් තියෙනවා. තියන්නේ හැකියාවට පණ දෙන්න පුළුවන්. අපිට නම් බෑ, ඕවා බෑ, තාම ඉතර වෙලා නෑ, තාම වතුරට බහැලවත් නෑ කියලා නිකන් රිවර්ස් ගියර් වලට දාගන්න ඕනේ නෑ. බැරි බැරියාවක් හදා ගන්න ඕනේ නෑ. ඒ වෙනුවට පොඩ්ඩක් විවෘතව බලන්න. විවෘතව බලන්න. විවෘතව බැලුවොත් කවුරුත් මේ ආධුනිකයෝ නැත. දැන් මෙතන මේ ආධුනික වැඩසටහන කියලා තමයි නම දාලා තියෙන්නේ. ඒ වුණාට කවුරුත් ආධුනිකයෝ නැත. මේව කතාදරයක් කතා බහකට අපි එකතු වෙලා ඉන්නවාම කියන්නේ ආධුනිකයෝ නැත. මේක මේ අද ඊයේ ගැලපිලා ආපු දෙයක් කියලා හිතනවද? එහෙම දෙයක් නැහැ. එනුවට මේ සෑහෙන දුර ගමනක්. ඒ දරුවෙක් ඉපදිලා ආවම ලදරුවෙක් ඉපදුනා කියලා අපිට පෙවුනාට මොකද සෑහෙන වයසයි ඔහොම ඉදියට. ඒතර මේ සෑහෙන දුර ගමනක්. ඒ දුර ගමනේ යම් කිසි සම්දිස්ථානයකට ඇවිල්ලා තියෙනවා. එතකොට අන්න කලින් කාපු කටු නිසා තමයි මෙහෙම අවස්ථාව කියර වෙලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාවට පයින් ගහන්න එපා, ඒක පාගල දාන්න එපා, අසුචි හෙලන්න එපා. නැවත නැවත අපිට බෑ, ආධුනිකයි, යොව කරන්න බෑ කියලා අන්න බැරි බැරියාවක් දාගැනීම තුලින් මේ වෙනුවට කරලා බැලුවොත් අන්න තේරෙනවා මේක මේ අහම්බක් නෙමෙයි. මේක මේ ගැළපිලා ඇවිල්ලා තියෙන්නේ අර හරියට කන කැස් බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ අවස්ථාවක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අවස්ථාව දකිනවා නම් ඒ තැනත්තට ඒ පමණකුත් ඇති. අර ඒකනි කියන්නේ මේ බුදු කෙනෙක් ඉපදිලා තියෙනවා. මානුෂ ජීවිතයක් ලැබිලා තියෙනවා. අතපය කොර වෙන්නේ නැතුව, කන් ඇස් පොට්ට වෙන්නේ නැතුව අන්න ලැබිලා තියෙනවා. වෙන ආගමක පීඩන් නැතුව මේ ෂණ සම්පත්තියකුත් ලැබිලා තියෙනවා. මේ භූමියක පිහිටලා තියෙනවා. මේ ධර්මයත් ඇහිලා තියෙනවා. මේ විදිහට සත්පුරුෂයොත් හම්බෙලා තිනවා. තවත් මොනවද මේ පමණකුත් ඇති කියලා කියන ඉතින් ওই වචනේ අහපු ගමන් කෙනෙක් රහත් වෙනවා, ගමන අවසන් කරනවා කියන එක පුදුමයක් නෙමෙයි. මේ පමණකුත් ඇති. තවත් මොනවද හොයාගෙන යන්න තියෙන්නේ? තවත් මොනවද ඉල්ලගෙන යන්න තියෙන්නේ? අනේ හැකියාව තියෙනවා නම් ඒ විභවය අපි සමාදන් වෙනවා නම් මේ ගමන වැඩිදුර නෑ. ඒකයි පටන් ගන්නේ අවුරුදු හතක්. අවුරුදු හතක් මේක කරපල්ලා කියලා තමයි පටන් ගන්න. හතක් නැති වුණා නම් වන්නේ හයනුත් වෙන්න පුළුවන් කියනවා. හයෙන් නෙමෙයි පහෙනුත් වෙන්න පුළුවන්. ඔහොම ඔහොම ගෑ මාස 12ට අඩු කළා. ඊට පස්සේ කියනවා මාස 12 නෙමෙයි 10න් වගේ වෙන්නත් පුළුවන්. ඔහොමම අඩු කරගෙන ඇවිල්ලා දවස් 7ට අඩු කරනවා. දවස් 7න් වෙන්නත් පුළුවන්. එතනම නම් නෑ බෑ වෙන තැනක කියන උදේ දුන්නාම හවස වෙනකොට වැඩේ ඉවර වෙන්නත් පුළුවන්. මොකද හේතුව මේක මේ අහඹු සිදුවීමක් නෙමෙයි. මේක නිකන් අර ඉර රාහු අලනවා වගේ ගැලපිලාපු අවස්ථාවක්. එතකොට එන්නේ විභවය සමාදන් වුණා නම් මේ ලෝකෙට බුදුවරයෙක් පහළ වෙලා තියෙනවා. මම මනුස්ස ජීවිතයක් ලැබලා තියෙනවා. ෂණ සම්පත්තියක් මට ලැබිලා තියෙනවා. ධර්මය ඇහිලා තියෙනවා. මේ විදිහට සත්පුරුෂ ආශ්‍රයක් මට ලැබිලා තියෙනවා. කියන්නේ එන්නේ ෂණය සමාදන් වුණා නම් එපමණකුත් ඇති. උදේ දුන්නාම අවස් වෙනකොට වැඩේ ඉවර වෙන්නත් පුළුවන්. මේකින් දා පොඩ්ඩක් අවදි වෙලා බලන්න. අවදි වෙලා බලන්න ඇස් දෙක පොඩ්ඩක් ඇරලා බලන්න. මේක මේ නිකන් අර 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 නිදියගෙන ඉන්න කෙට කියන්නේ කප්පුටියක් ගහලා නැගිටපන් කියලා. එන්නේ වගේ වැඩක් තියෙනවා. හැබැයි බොරුවට නිදියගෙන ඉන්න කට්ටිය කොහොමවත්ම නැගිටවන්න බෑ. ඇත්තට නිදාගෙන ඉන්න එකව නැගිටවන්න පුළුවන්. බොරුවට නිදි කට්ටියව නැගිටවන්න අමාරුයි. ඒක නිසා අන්නේ නිින්දෙන් නැගිටින්න පුළුවන්. කප්පුටියක් ගැහුවා පමණින් නැගිටින්න පුළුවන්. උදේ දුන්න පම්මණින් හවස් වෙනකොට නැගිටින්න පුළුවන්. අනර ලැබිච්ච අවස්ථාව බාර ගන්නවා නම්. මේ අවස්ථාව අනුමෝදන් වෙන්න අපිට හැකියාවක් තියෙනවා. අනර යම් කිසි ප්‍රතිපදාවක යෙදීම තුලින්. දැන් මම වුණත් අවුරුදු 20 ගානක් ගිහිල්ලා 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 අනේ යම් කිසි දවසක මේ ධර්මය හොයනවාද මොකද්ද මේ කියලා පරීක්ෂණයකට වැටෙනවාද ඒ වැටුණාම කොහේ හරි අමුතු විදියකින් ඉතින් ලැබුණා යම් කිසි ස්ථානයක් යම් කිසි විදියක අදහසක් ඇති වුණා. ඉතින් කෙලින්ම මෙහෙර තමයි ආවේ. ලොකු හාමුදුරුව තමයි පළවෙනිම ගුරුවරයා. කොහොමද මේ කියන ප්‍රශ්නයක් තියෙනවා. සමහර කෙනෙක් ස්ථාන 10 15කට ගිහිල්ලා වැරදිලා පැටලිලා ගුරුවරු 10 15ක් ආශ්‍රය කරලා ඇවිල්ලා අහනවා කොහොමද දැන් ඔයා කෙලින්ම මෙහෙට ආවේ? දන්නේ නැහැ. ඉතින් අර පළවෙනි කලින් පාරේ යන්නේ නැති ඔය රවුම කියලා තමයි මම කියන්නේ. මේ නිකන් ලොකුවට හොයලන්න මේ නිකන් ඉන්ටර්නෙට් එකේ මගේ යාළුවෙක්ගෙන්ද එයා මට දීලා දුන්නා මොකද්ද අර ෆොරස් මොනාස්ට්‍රීස් ඔෆ් ශ්‍රී ලංකා කියලා කවුරු හරි සුද්දෙක් අද පොතක්. ඉතින් මේ නිකන් දැන් හොයනවා කොහේ මේ හොඳ තැනක් තියෙනවද මොකක් කියන. ඉතින් ওই තුනක් හතරක් පළවෙනි තුන වගේ තියුණා. තුන්වෙනියට වගේ තමයි නිස්සාරවණි තියුණේ. ආ පළවෙනි එකට ගියා නෑ මුකුත් නෑ. ඒතර ඇල්ලුවේ නෑ. දෙක බැලුවා. අර තුන්වෙනි එකත් බැලුවා. බණ ටිකකුත් තියුණා. මේ කියන බණේ මොකද්ද තේරෙනවා. පාලි වචන නම් තේරෙන්නේ නැහැ ඒ දවස්වල. මෙලෝම තේරුමක් නැහැ. එක වචනයක් කිව්වොත් එතන ලොක් වෙන ગાන. නමුත් මොනවද කියනම්. එන්නේ මේ ලුණු රසක් ගැන කතාවක් කියනවා. ලොකු සයින්න්ස් කියන ඒවා සාමාන්‍ය ටිකක් තේරෙනවනේ. ගොඩාක් බරපතල වචන දාන අඩුයිනේ. ඉතින් ඒක අහා ඉන්දියා. ඊට පස්සේ දවසක් ඇවිල්ලා බලලා ගියා. අඳුරු කාල ගුණයක් එදා නම් දෙවනේ මෙහෙ ඉතින් වැස්සනේ. අඳුරු ගතියක් පෙවුනේ ආන්න නරකක් නෑ. ඊට පස්සේ රිට්‍රීට් එකකටත් ඇවිල්ලා බැලුවා. ආයෙත් නරකක් නෑ. ඉතින් ඔහම තමයි ආවේ. එනකොටත් හැබැයි අර පොත අරගෙන තමයි මං ආවේ. ෆොරෙස්ට් මොනාස්ට්‍රීස් ඔෆ් ශ්‍රී ලංකා. ඉතින් අදහස දෙවනේ මොකද්ද? මෙතන ඇවිල්ලා ට්‍රයි කරලා බලනවා. හරියන්නේ නැත්නම් ඉතින් වෙන තැනකට යන්න වෙනවනේ. එහෙම ලොකු විශ්වාසයකින් ආවා කියලා කියන්නත් බෑ. ඊමසලා බලනවා කියන අදහසකින් තමයි ආවේ. අනේ ඇවිල්ලා බලනකොට ඉතින් පුදලා තියෙනවා. මාස කීපයක් යනකොට අවුරුද්දක් කීපයක් යනකොට අවුරුද්දක් හමාරක් යනකොට අන්න තේරෙනවා. හරි. අයි වෙන මුකුත් ගැන අපේක්ෂාවක් තියාගන්න අවශ්‍ය නැහැ. වෙන ස්ථානයක් ගැන අපේක්ෂාවක් තියාගන්න අවශ්‍ය නැහැ. වෙන ගුරුවරයෙක් ගැන අපේක්ෂාවක් තියාගන්න අවශ්‍ය නැහැ. අන්න අර පොත දෙයින් අර සූත්‍ර දේශනාවල දෙන්නේ පුච්චලා නලලේ අලු ගා ගන්න හරි නැත්නම් උලංගේ පාකල්ල හරි ආවල හරි යවන්න හරි පුළුවන්. මම ඉතින් උලංගේ පාකල්ල ඇවිවයි පොත. මොකද තව දුරටත් වෙන ස්ථානයක් වෙන ගුරුවරයෙක් වෙන ක්‍රමයක් පිළිබඳ පරීක්ෂණයක් අවශ්‍ය නැහැ. මොකද හේතුව අන්න ඒ පැහැදිලි බව දකින්න පුළුවන් බොහොම සරලව. ලොකු ලොකු දේවල් හොයාගෙන ගියොත් නම් ඉතින් අමාරුයි. මෙන්න මේ වර්තමාන මොහොත. අර අර හාමුදුරුවෝ කියනා වගේ මුකුත් එහෙම අතීතයක් එහෙම මෙච්චර ಜಾති මං ගෙව්වා මේ විදිහට කල් ගෙව්වා කියලා අදහසක් නැත. වෙන කට්ටියගේ හිතේ හිතා හිත කියවන්නත් අමාරුයි. වෙන වෙන එහෙම ඉද්දිත් නැත. හැබැයි මෙන්න මේ වර්තමාන මොහොත තුල යම් කිසි සැනසීමක් තියෙනවා. කලින් තරම් අර දඬු මුගුරු අරගෙන මේ හිත තුලින් පීඩාවක් එන ස්වභාවය යම් පමණකට විසඳිලා තියෙනවා. අන්නේ විසඳීම අන්නේ සරලත්වය බාරගත්තා නම් අපිට මේ ප්‍රතිපදාව පහසුව පිණිස පිහිටනවා. හිතසුව පිණිස පිහිටනවා. ඇයියේ දරුවෙක් කියන මොකද්ද මම මේ වාඩි වෙලා ඉඳියා හැවිද්දා මට දැනෙනවා මේ අරමුණු අතර විවේකයක් හිස්තැනක් නිින්ද ගියා වගේ ස්වභාවයක් මට දැනෙනවා. මුකුත් එහෙම ලොකුවට විස්තරයක් කියන්නත් බෑ හාමුදුරනේ. හැබැයි ඒ පැය භාගයක් ඇවිදලා පැය භාගයක් වාඩි වෙලා ඉවර වෙනකොට මට නිකන් අර කාලයකට පස්සේ නාලා ඇති වෙන ඇඟට පහසුවක් වගේ විවේකයක් දැනෙනවා. විවේකයක් දැනෙනවා මේ අවුරුදු 16 18 වගේ එකක් කියන්නේ මේ. ඒ පමණකුත් ඇති. ඔච්චර තමයි. එතනින් එහාට දෙයක් නැහැ. අන්න අර තමුන්ටම තේරෙනවා මෙන්න මේ කලින් තියුණ මේ තුවාලයක් කසනවා වගේ තුවාලයක් ඉද්දෙනවා වගේ ගතිය දැන් අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේ සැනසීමක් බාර ගන්න කෙනෙක්ට මේ ප්‍රතිපදා වැඩි දුර නැහැ. මේකින් ද බලන්න විශ්වාසය හොඳයි. විශ්වාසෙ වටිනවා. දාන එහෙමත් හම්බ වෙනවා. නමුත් විශ්වාස ඉක්මෝල යන්න වෙනවා. ඇදහිල්ල ඉක්මෝල යන්න වෙනවා. ගිහිල්ලා අන්න අර විදියට යම් කිසි විදියක ප්‍රඥාවකින් ඒක ප්‍රතිස්ථාපනය කරන්න වෙනවා. එහෙම නැත්නම් නිගණ්ඨ නාථ පුත්ත කියන වගේ කතාවක් තමයි අපිටත් විශ්වාස කරන්න වෙන්නේ. නෑ චිත්ත බුද්ධ කියනවා එහෙම විශ්වාසයක් මට නෑ අවශ්‍ය නෑ. මොකද හේතුව මම අත්දැකලා තියෙන හින්දා. පහුරක් විදිහට මේක පාවිච්චි කරලා තියෙන හින්දා. පහුරෙන් එතෙර වුණාට පස්සේ ආපහු පහුර ගැන අවශ්‍යතාවයක් නැහැ. බලාපොරොත්තුවක් නැහැ. තියෙනියු විශ්වාසයක් අර විදිහේ ප්‍රඥාවකින් ප්‍රතිස්ථාපණය වීම සඳහා අද දින ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දිනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් ඉතාම වටිනා ධර්ම දේශනාවක් දේශනා කරා. ඊට පාදක වුණේ ඉතින් අපි හැම දෙනාම අපේ වටපිටාවෙන් අපිට උපදෙස් දෙන ප්‍රධාන වාක්‍යයක් මොකද්ද මේ කාලා බීලා ජොලියේ ඉන්න ඕන කියන දේ. ඉතින් ස්වාමීන් වහන්සේ
නදීප්ගේ හිනාව හැටියට නදීප්ටත් ඒ උපදෙස් ලැබිලා තියෙනවා
ස්වාමීන් වහන්සේ එහෙම උපදෙස් දෙන ලෝකයක ඒක ප්‍රතික්ෂේප කරලා මෙලොවටත් පරලොවටත් උපකාරී වෙන ආකාරයේ ප්‍රතිපදාවක් කොහොමද වඩන්නේ කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒ ප්‍රතිපදාව පටන් ගන්නෙ කොහොමද? මූලිකවම අපිට ශ්‍රද්ධාවක් ඇති කරගත යුතුයි ඒ ප්‍රතිපදාව පිහිටවීම සඳහා. ඒට ස්වාමීන් වහන්සේ සහ ස්වාමීන් වහන්සේ කිව්වා ආකාරවතී ශ්‍රද්ධාව කියලා. ඉතින් මේ ප්‍රතිපදාව සඳහන් කරනවා අපන්නක ප්‍රතිපදාව කියලා. මොකද එය බදා ගැනීමක් නෑ. නමුත් ප්‍රඥාව තුළින් එය අපිට වඩන්න තියෙන්නේ. ඉතින් මේ අද ඇදහිල්ලකින් තොරව නමුත් අවසානදී වෙන්නේ මොකද්ද? මේ ශ්‍රද්ධාවත් නැති වී යන බව ස්වාමින් වහන්සේ සඳහන් කරා. මොකද්ද මේ පුහුණුව? පුහුණුව වෙන මොනක්වත් නෙවෙයි වර්තමාන මොහොත ඉලිබිලා ඉන්න කියන එක. මේකට ඉතින් ලොකු දේවල් කරන්න නැහැ. මොකද්ද කරන්න තියෙන්නේ? විනාඩි 10ක් ඇවිදින්න පුළුවන්, විනාඩි 10ක් වාඩි වෙලා ඉන්න පුළුවන්. ඉතින් අපි වෙනත් වචන වලින් සඳහන් කරනවා. නමුත් ඉතින් තාමත් සරලව ස්වාමීන් වහන්සේ සඳහන් කරා මේක විනාඩි 10ක් වාඩි වෙලා ඉන්න, විනාඩි 10ක් ඇවිදින්න. තමන්ගේ ඇද්දකීම් මොනවද කියලා නිරීක්ෂණය කරන්න. ඉතින් මේක තමයි අපේ මූලිකවම සතිය පුරුදු කර කෙනෙකුටත් කියා දෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට ඉතාමත් මනාව ඒක පැහැදිලි කර දුන්නා උදාහරණ සහිතව. ඉතින් අවසානයේදී මේ ශ්‍රද්ධාව අවසන් වෙනවා, ඇදහිල්ලකුත් අවසන් වෙනවා, ප්‍රඥාව ප්‍රඥා ලෝකයේ දකිනවා. ඉතින් ඒ සඳහා අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව බුද්ධ කාලයකදී ශ්‍රී සද්ධර්මය ඇසීමට අපිට අවස්ථාව සැලසිලා තිබෙනවා, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා තියෙනවා. ඒ වගේම අපේ ඇස් කන ආදී ඉන්ද්‍රියන් මනාව වැඩ කරනවා. ඉතින් මීටත් වඩා තව හොඳ අවස්ථාවක් නැහැ. ඉතින් අපි සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා ප්‍රතිපදා වඩන්න, ශ්‍රද්ධාව ඇති කරගන්න, අවසානයේදී ප්‍රඥාව ළඟා කරගන්න කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්ස මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සරහට යන්න ඉස්සෙල්ලා මට ධර්ම දේශනාවේදී ආපු එකක් ඒක අහන්න අවශ්‍යයි ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස ඔය දැන් ශ්‍රද්ධාව නැති වෙනවයි කියලා කිව්වා. ඇත්තනම් ස්වාමීන් වහන්ස දැන් ඔය කලිමං ලොකු ස්වාමීන් වහන්සේට ලිව්වා ඔක ඒ ගැටළු ආපු වෙලාවේ අපේ ගෙදර අම්මා මෙහෙ ආපු වෙලාවට බුදුපාන තියලා වඳිනව හවසට. ඉතින් මං මෙහෙ ඕස්ට්‍රේලියාවට එන වෙලාවත් මට අම්මා දුන්නේ මේ බුදු පිළිමයක් පොඩි. තාම තියෙනවා ඒක. දැන් අවුරුදු 22ක් 21ක් වෙනවා මෙහෙ. ඒ පිළි පොඩි බුදු පිළිමේ තාම තියෙනවා. ඉතින් මටත් පුළුවන් වෙලාවට මං ඒ බුදුපාන තියෙනවා. නමුත් එක අවස්ථාවක් ආවා මුකුත් කරන්න හිතෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මං එක දවසක් පරියන්කෙදී ඒ ශ්‍රද්ධාව මන් දන්නේ ඒක පැහැදිලි කරන්න අමාරුයි. උපරිමෙන්ම තිබුණා. නමුත් ඊට පස්සේ පහන තියන්නවත් මට හිතෙන්නේ නැහැ. මේ දැන් ඇයි මොකද්ද මේකේ වැඩේ කියලා. පස්සේ මම මේක දැකලා දැකලා මෙහෙම දෙයක් ඇති වෙනවා කියලා ඊට පස්සේ අර මට උපකාරයක් කරයි කියන චේතනාවෙන් මම ඒක කරන්න ගත්තා ස්වාමීන් වහන්සේ. මන් දන්නේ නැහැ මේක මේ මොකද්ද කියලා. තාමත් මට ඉතින් හිතා ගන්න බෑ ස්වාමීන් වහන්සේ. නමුත් තාමත් මම පුළුවන් වෙලාවට අර අපි කියන්නේ gratitude කියලා ඒක හිතාගෙන මම බුදුපාන තාම තියෙන ස්වාමීන් වහන්සේ හැබැයි.
නෑ අතර මේ ඔය එපා වීමක් වගේ දෙයක් කාලෙක කාලෙන් කාලෙට එන්න පුළුවන්. මේ ධර්මය මේ ඕකේ ආරතිය කියලා හඳුන්වනවනේ. මේ ධර්මය පිළිබඳ උනන්දුවක්, ප්‍රතිපදාව පිළිබඳ උනන්දුවක් ඒ වගේ දේකුත් නැති වෙන්න පුළුවන්. එතකොට ඒවා ඉතින් කාලෙන් කාලෙට දුඩ පහල යන දේවල්. අතෙන්දී ඇත්තටම වෙන්නේ අර ඇදහිල්ලක් අත්දැකීමෙන් දකිනකොට ඒ ඇදහිල්ල තවදුරටත් අවශ්‍ය නැහනේ. මේකනේ අර චිත්ත ගෘහපතිය කියන්නේ. ලුණු රස පිළිබඳ කතාවක් අහලා අහලා කවදාහරි ලුණු රස වින්දොත් අර කතාව තවදුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන වෙනස කාලෙත් එක්ක වෙන වෙනසක්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ බුදුන්ට නිග්‍රහ කර කර යනවා කියලා. එහෙම එකක් නැහැ. මේ වෙනුවට අන්න අර තියුණ සද්ධාව මේ කියන කතාව හරි කියන විශ්වාස මේ අත්දැකීමෙන් ප්‍රතිස්ථාපනය වුණා. ඒ ප්‍රතිස්ථාපනය වුණාට පස්සේ නොසැලෙන සද්ධාවක් අසද්දෝ කියලා තමයි ඔය රහතන් වහන්සේ කෙනෙක් අඳුනන නමක් තියෙනවා. සද්ධාව නැහැ. මොකද වැඩේ මේ බුදුන් තමුන් තුලින් දැකලා තියෙන නිසා. මේ ප්‍රතිපදාව ගිහිල්ලා අවසන් කළ තියෙන නිසා. එතකොට ඒ කෙනෙකුත් සමහර විට අර විදිය ප්‍රතිපදාව කිය දෙනවා. හැබැයි මොකද්ද අදහස? අන්න මේ 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 වටේ පිටේ ඉන්න කට්ටියට යම්කිසි විදියක මේ ආදර්ශයක් වෙන්නේ. වටේ පිටේ ඉන්න කට්ටියට අනුග්‍රහයක් විදිහට. ඒ විදිය අදහසකින් කරන අර ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ කතාවක් සඳහන් වෙනවා. දැන් සාමාන්‍ය හාමුදුරුවන්ට සති දෙකකට සැරයක් පෝය කරන්න කියලා පැනවීමක් තියෙනවා. පොය කරනවා කියලා කරන්නේ ඔය දැන් පීඩි සීලයක් නේ තියෙන්නේ, සමාදන් වෙන සීලයක් නෙමෙයි. එතකොට මෙන්න මේ සීලේ තියෙන කොටස් ටික කියාගෙන යනවා. එතකොට කැඩිලා බිඳිලා තියෙනවා නම් අන්න මගේ මෙතනින් අඩුපාඩුවක් වෙලා තියෙනවා කියලා යම් කිසි විදියක නිවැරදි කිරීමක් කරගන්න තියෙන අදහස මේ මතක් කිරීමක් කරන්නේ. මේ වගේ එකක ඔබ පිහිටලා ඉන්නවා, පළුද්දක් තියෙනවද පිරිසිදුද කියන විමසීම තමයි කරන්නේ. එතකොට පොය කරන්න සති දෙකෙන් දෙකට කරන්න කියලානේ තියෙන්නේ. එතකොට මේ හාමුදුරු කෙනෙක් හත් වෙලා ඉවර වෙලා ඉතින් පෝය කරන්න ගිල්ල නෑ බුදු හාමුදුරුවන්ට අහු වෙන අතර මගදී ලොකු හාමුදුරුවන්ට අපි අහු වෙනවා හිටු ගම අහු වෙනවා අහුනාම කියනවා මේ මං ඉතින් මොකටද ස්වාමීනි පොහේ කරන්න යන්නේ මං ඉතින් වැඩ කටයුතු ඉවර කරන්නේ කියලා කියනවා නෑ නෑ යන්නම ඕනේ මොකද හේතුව අන්න වෙන කවුද මේ ගිහ මේක පාර පෙන්නන්නේ ඊට පස්සේ වෙන කවුද මේ ආදර්ශය පෙන්නන්නේ ඉන්නම ඕනේ උඹ තමයි කියලා අන්න යවනවා දියෝක තමයි වැඩේ අන්න තවදුරටත් එහෙම ඇදහිල්ලක් නෑ වැඩි අත්දැකලා හැබැයි තවදුරටත් සමහර විට බුදු පාණක් තියනවා වෙන්න පුළුවන් අර විදියට පෝය කරනවා වෙන්න පුළුවන් මොකක් සඳහාද අන්න අර බලාගෙන ඉන්න පිරිසට අනුග්‍රහයක් විදියට මේ විදිය ප්‍රතිපදාවක යෙදෙනවා නමුත් ඇදහිල්ලක් තවදුරටත් අවශ්‍ය වෙන්නේ නෑ මොකද හේතුව අත්දැකලා තියෙන නිසා ඉතින් ඔය ඕක වෙන්නේ එකපාර ඩොග් ගාලා නෙමෙයි ටිකෙන් ටික තේරෙනවා ඉස්සර නම් මේ විදිය ලොකු ඇදහිල්ලක් තිබුණා දැන් ඒක මම ටික ටික දකිනවා ඉස්සර මේ දුක පිළිබඳ බණ විතරයි මං අහලා තියුනේ දුක නැති කිරීමක් පිළිබඳ බණ විතරයි. නමුත් දැන් ඇතුලෙන් මට තේරෙනවා ඉස්සර තරම් දුකක් නැහැ. ඉස්සර තරම් වෙහෙසක් නැහැ කියන එක. ඒක ලොකු ජයග්‍රහණයක්නේ. මේ ධර්මයේ හරි කියන විමසීම තමන් ඇතුලෙන් එනවා කියන්නේ. එතකොට ඒකත් එක්ක වෙන වෙනස වෙනස් විදිහ එකක් අර අරතියත් එක්ක පටලව ගන්නත් පුළුවන් අපි සමහර විට.
එහමයි සවනස්. බොහොමත්ම පිං. වැඩසටහනේ මීළඟ අංගය විදිහට තිබෙන්නේ ආධුනික සතිමත් බව පුහුණු කරන්න සඳහා ඉසරණමණේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සකස් කරන ලද පත්‍රිකාව හඳුන්වා දීමයි. මෙහිදී ගෞරවනීය ස්වාමීන් වහන්සේලා උපදෙස් දෙන්නේ මූලිකවම සකස් කරන ලද වීඩියෝ පට දෙකක් තිබෙනවා. එය සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මූලිකවම එම වීඩියෝ පට දෙක නරඹලා අදහසක් තමන් තුළ ඇති කරගෙන පළමුවෙන්ම උපදෙස් දෙන්නේ සතිමත් ඇවිදීම පටන් ගන්න කියලා. ඉන්පස්සේ සතිමත් හිඳ ගැනීම සිදු කරන්න පුළුවන්. ඒක අනුග්‍රහයක් වෙනවා සතිමත් ඇවිදීම. ඉතින් මෙහිදී මූලිකවම වැදගත් වෙන්නේ තමුන්ගේ පුහුණුව. පුහුණුව පටන් ගන්න ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවෙත් සඳහන් කරපල්දී විනාඩි 5ක් 10ක් මූලිකවම පටන් අරගෙන ඒ තුලින් ඇතිවන දේ නිරීක්ෂණය කරලා එම පුහුණුව පෑ දෙකක් පමණ සම්පූර්ණ වූ පසු වාර්තාවක් ලෙස අපිට ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් ඒ වාර්තාවේ ඇතුළත් කරන්නේ මොනවද? තමුන් පටන් ගත්තේ කොහොමද? අරමුණු මාරුනේ කොහොමද? නැවත මූලික අරමුණට ආවේ කොහොමද? ඊදි සිදු වෙච්ච තමුන් නිරීක්ෂණය කරපු දේවල් ඒ ආකාරයෙන්ම ලියලා අපිට ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. එම අත්දැකීම් ඉදිරිපත් කිරීමට Google Form එකක් සහ email address එක අපි ඉදිරිපත් කරලා තිබෙනවා. තමුන්ගේ වාර්තාවන් වාර්තාවෙන් යමක් තමුන්ට ප්‍රකාශ කිරීමට නොහැකි වුණොත් වාර්තා ඉදිරිපත් කිරීම අවසානයේදී වාචික තමුන්ගේ ප්‍රශ්න ඇසීමට ස්වාමීන් වහන්සේලාගේ අවසරය පරිදි අවස්ථාවක් ලබා දෙනවා. සෑම දිනකම අපේ වැඩසටහන ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත් මෙල්බන් වේලාවෙන් 12:30 සිට 2 දක්වාත් පැවැත්වෙනවා. රැසීම් අංකෙ මෙතන පොඩ්ඩක් බ්ලර්ඩ් වෙලා වගේ තියෙන්නේ මට සමා වෙන්න. මම ඒක chat section එකේ දාන්නම්. රැසීම් අංගය සහ මුරපදය ඊට අමතරව Google Zoom link එකත් අපි share කරගන්නවා සම්බන්ධ වෙලා සිටින සියලු දෙනා සමග. මීළඟට තිබෙන්නේ අද දින ඉදිරිපත් වී ඇති වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම බන්දුල මාමාකින් ඉල්ලා සිටිනවා වාර්තා ඉදිරිපත් කරන ලෙස. අවසරයි
ස්වාමීන් වහන්ස.
හොඳයි.
එතකොට අද දින ස්වාමීන් වහන්ස එක වාර්තාවක් දැන්ට ලැබිලා තිනවා. මම මුලින් මේ වාර්තාව ඉදිරිපත් කරන්නම්. මුලින් වහන්සේගේ අවසර. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. කමඨහන් වාර්තා. සතිමත් පරයන්ති. භාවනා ආසනයේ මත හිඳ දෑස් පියාගතිමි. හුස්ම සියුම් ස්වභාවයකින් වැටහෙයි. මද වේලාවකින් නිින්ද ගියා වැනි තත්වයකට පත්වේ. හුස්ම වරින් වර දැනෙන්නේ හීනයක් ලෙසින්. නැත්නම් නොදිනීම නොදිනීම යයි. වටපිටාවේ ගෝසාකාරී ශබ්ද පිටක නැසීම යයි. නින්ද යනවා වැනි වර්ධකාරී හැඟීමකින් ඉක්මනින් භාවනාවෙන් අවදි වෙමි. නැවතත් දැස් පියා ගනිමි. නැවතත් එවිනි තත්ත්වයකට පත්වේ. භාවනාවෙන් අවදි වූ විට සැහැල්ලු ස්වභාවයක් දැනේ. නමුත් හදිසියේ නින්ද ගියා වැනි සිතුවිල්ලකින් භාවනාවෙන් අවදි වීම සිදුවීම භාවනාවේ එක දිගට කරගෙන යාමට ගැටලුවක් වී ඇත. මා කෙරෙහි කරුණාවෙන් උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින ඔබ වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සංවිධායක මණ්ඩලයටද බොහොම පිං. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. වාර්තාවේ අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳ ඇත්තටම ඔක ඇසිය යුතු ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. සැකකට අර බුදුරජාණන් වහන්සේත් කියන සමහර අවස්ථාවල ගෘහපති ඔබ ඇසිය යුතු තැනකින් තමයි ප්‍රශ්නයක් ඇහුවේ. සැක කටයුතු මතුවෙන තැනකදී තමයි ඔබට සැකේ කටයුතු මතුවෙලා තියෙන්නේ කියලා. එතකොට මේ ප්‍රතිපදා කරගෙන යනකොට ඔන්නේ ප්‍රශ්නේ මතුවෙලා එනවා. ඉතින් ওই ප්‍රශ්නේ තුලම තියෙන උත්තරේ මොකද්ද? අන්න අර නිନ୍ଦ යනවා වගේ වර්ධකාරී හැඟීමක් හිතර මතුවෙලා එනවා. ඒ වගේම අපි හිතමුකෝ නැකිట్లా නැකිట్లా පොඩ්ඩක් එහෙම ඇවිදලා මූණ හොදගෙන ඇවිල්ලා ආපහු වාඩි වුණා කියලා. ආපහු ඕකම එනවා. ආපහු නැකිట్లా කියමුකෝ. ආපහු නැකිట్లా ආපහු ගිහිල්ලා මොනවාරි කාලා බීලා කෝපි එකක් ගාලා ආපහු ආවා කියමුකෝ. ආපහු ඕකම එනවා. එතකොට මොකද්ද වෙන්නේ? අන්න මේක මේ නැකිట్లా අහවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඊට වැඩිය වෙනස් විදියක අත්දැකීමක් ඔය තියෙන්නේ. අපි ඉතින් අර බබාගේ භාෂාවෙන් කියනකොට නින්ද කියන අර්ථ දැක්වීමක් කරනවා. එතකොට ඔය වෙලාවට නැකිట్లా ගිහිල්ලා දමලා ගහලා ගිහිල්ලා හරියන්නේ නැහැ. අයනුවත් තේරෙන කෙනෙක් දන්නවා ඔතන ඉඳලා බලන්න. ඔක නින්දක්ද කියන නැවත නැවත විමසීමක් පරීක්ෂාවක් කරලා බලන්න. එතකොට තේරෙයි මේ නින්දක් නෙමෙයි. නින්ද ගියා නම් තියනවානේ අර නිකන් අමුතු විකාර ගතියක් එනවානේ සාමාන්‍ය නින්ද ගිහිල්ලා හැරුණාම. ඒක ඔතන නැහැ. ඒකයි ඔය කියන්නේ. නමුත් අන්න ඉවර වුණාට පස්සේ මොකද වෙන්නේ? විවේකයක් මතුවලා එනවා. මම ධර්ම දේශනාවේදී කිව්වා වගේ අන්න අර කාලෙකින් නාලා හොඳට පිරිසිදුනහම ඇඟට කොහම පාසුවක් එනවද විවේකයක් එනවද අන්න ඒ වගේ හැඟීමක් මත වෙලා එනවා. ඉතින් ඒක තමයි ඔය කියන්නේ අන්තිමට. ඉතින් අර ඊයේ දරුවත් කිව්වේ ඔක තමයි මෙන්න මේ ඉන්නවා ඉන්දියා කිව්ව කියලා යම් කිසි හැඟීමක් තියෙනවා. නමුත් හරියට විශ්වාස නැහැ. මොකද හේතුව අන්න අර කාලය දේශය කියන දෙකෙන් පොඩි විමුක්ත ස්වභාවයක් අත්දැක්කා. විවේක ස්වභාවයක් අත්දැක්කා. ඔතන නැහැ දිග කෙටි බවක් නැහැ. සුභ සුභ බවක් නැහැ. කුඩා මහත් බවක් නැහැ. එහෙම එකක් නැහැ. එවෙනුවට අන්න අර දේවල් වලින් පොඩ්ඩක් විමුක්ත වෙච්ච හිතක්. මෙච්චර කාලයක් අර ඇහි කුණ වගේ අපි මේ තියුණ රොඩ පොඩ්ඩක් ඉවත් වෙච්ච අවස්ථාවේ ඉතින් රොඩ නැති වුණාම කියනවා යකෝ ඇහැ මෙච්චර මේ දන්නේ නැහැනේ ඉස්සර වගේ දන්නේ නැහැනේ මොකද දන්නේ ඇස්පෙක්ට් එක සවුත් වෙලාද දන්නේ නැහැ කියලා ඇහැ නෑ නෑ එහෙම ධන ස්වභාවයක් නෑ දන්නේ නැති එක තමයි නියම ස්වභාවේ ඒ විදියට ඝර්ෂණයක් නැති එක තමයි නියම ස්වභාවේ ඒ ඝර්ෂණේ නැති එක අත්විඳිනකොට අපිට සැක සංකාවක් මතුවෙන්න පුළුවන් ඒක නිසා මේ ලියපු කෙනාට අපි කියමු සැක සංකාව වර්ධකාරී හැඟීම ඉවත් කරගන්න ඉවත් කරගෙන නැවත නැවත ඔය අත්දැකීමට විවෘත මනසකින් විවේක මනසකින් මුහුණ දෙන්න. එතකොට මුහුණ දෙනකොට තේරෙයි අන්න මොකද්ද මේක මේ මම හිතුවට මොකද මේක නින්දක් කියලා මම අර්ථ දැක්වට මොකද ඒක එහෙම දෙයක් නෙමෙයි. ඊට වැඩි වෙනස් තත්ත්වයක් තමයි මේ මාතිනින්නේ. එතකොට අර දැන් ඔය අභ්‍යවකාශයට ගමන් කරන ඒ යන කටියේ ට්‍රේන් වෙනවනේ. ඒගොල්ලෝ ට්‍රේන් වෙන්නේ කොහමද? අන්න ගුරුත්වය යටතේ ඉඳලා තමයි මෙච්චර කල් පුරුදු. දැන් මොකද කරන්න යන්න මොකක් හරි මැෂිමක් ඇතුළට ගිහිල්ලා හරි ගුරුත්වය නැති තත්ත්වයක් පොඩක් අත්විඳින්න උත්සාහ කරනවා. ටික ටික තමයි ට්‍රේනින් එක يعني එහෙම මාස ගණන් අවුරුදු ගණන් ට්‍රේන් කළා තමයි අන්න ගුරුත්වය නැති තැනක ඉන්න පුළුවන් ශක්තිය වඩා ගන්න. එතන වතුර වුණත් අර වෙනදා විදියට බොන්න බෑ. පෑණෙන් වුණත් වෙනදා විදියට ලියවෙන්නේ නෑ. අමුතු තත්ත්වයක් තියෙන. එතකොට ඒ තත්ත්වෙට හුරු වෙන්න බෑ එක පාට. ඉතින් මොකද කරන්නේ අන ගුරුත්වය තියෙනවා ආපහු ගුරුත්වය නැති කරනවා ආපහු ගුරුත්වය තියෙනවා ආපහු ගුරුත්වය නැති කරනවා ඔන්න ඔහොම ක්‍රියාවලියකින් තමයි පුහුණු වෙන්න පුළුවන් දැන් අමුතු ෆ්ලයිට් එකකුත් තියෙනවා ඒකේ ගියාම තප්පර ගානකට ගුරුත්වය නැති වෙනවා ආපහු වෙනවා ආපහු ගුරුත්වය නැති වෙනවා ආපහු වෙනවා ඒක යන්නේ නිකන් අමුතු වේව් පැටර්න් එකකින් යන්නේ ගිහිල්ලා ඩ්‍රොප් වෙන වෙලාවේදී ග්‍රැවිටි 0 වෙනවා ආපහු ඔන්න ග්‍රැවිටි එනවා අන්න හුරු වෙන්න පුළුවන් ටික ටික මේ ගුරුත්වය නැති අවස්ථාවක කොහොමද මගේ ක්‍රියාකාරීත්වය කියන හුරු වීම ඒක ටික ටික වෙන්න ඕනේ එකපාරට ඩොග් ගාලා ගුරුත්වය නැති වුණොත් එහෙම පිස්සු වැඩිලා තමයි නතර වෙන්නේ ඒක නිසා ඔය වෙන්නේ මොකද්ද අන්න ග්‍රැවිටි එනවා ඝර්ෂණය එනවා නැවත ඝර්ෂණේ නැති වෙලා යනවා ආපහු ඝර්ෂණේ එනවා ආපහු ඝර්ෂණේ නැති වෙලා යනවා ඒක අපි ඉතින් එක එක විදිහට අර්ථ දක්වන්න පුළුවන් නමුත් අන්න අර පාරමී පිරීලා තියෙන කෙනා කියලා අපි කියමුකෝ එයා තේරුම් ගන්නවා මේක මේ නින්දක්සේයාවක් වර්ධකාරී හැඟීමක් තිබුණට මොකද මේක එහෙම දෙයක් නෑ මට මේකේ විශ්වාසයක් මතු වෙනවා ටික ටික මේ නින්දක් නෙමෙයි නින්දක විකාර ගතිය නෙමෙයි අවදි වුණාම තියෙන්නේ ඊට වැඩි විවේක ස්වභාවයක් මෙන්න මේ ඝර්ෂණයෙන් පොඩ්ඩක් මේ ගුරුත්වයෙන් පොඩ්ඩක් අත් මිදුණා ඒක වටිනවා හැබැයි 10000 වරක් කරන්න ඕනේ නැවත නැවත හුරු කරගන්න අභ්‍යවකාශයේ පැවැත්මක් ඇති කරගන්න අන්න දවසක තීරේ ගුරුත්වයෙන් මිදලා අභ්‍යවකාශයට ගියා නැවතත් ගුරුත්වයට හසු වුණේ නැත 10000 වරක් වෙනකොට අන්න දවසක ඒක තේරෙනවා ඉතින් එවැනිව තේරීමක් සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු සාගර හාමුදුරුව සම්බන්ධ වෙලා ඉන්නවා 23 කුටි ඉඳලා දුරස්තව අපි සාගර හාමුදුරුවන්ටත් ප්‍රශ්නයක් දාන්න පුළුවන් මහත්තයා
මුලින්ම දහම් සභාවට පැමිණි ගෞරවනීය ධම්ම සාගර ස්වාමීන් වහන්සේ ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා මනස වාර්තා අවසන් දැන් එහෙමනම් වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන්න සභාවේ කවුරුහරි ඉන්නවා නම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් චන්දසිරි හෙට්ටිආරච්චි මහත්තයා අතවසවා තිනවා ඔබට පුළුවන් දැන් අන්මියුට් කරන්න
අවසරයි ස්වාමීනි මට මේ ධර්මදේශනාව ගැන ප්‍රශ්නයක් තියෙන්නේ අර චිත්ත ගෝපතියා කිව්වා විතක්ක ਵਿਚාර පාවිච්චි කළා කියලා පහුරක් හැටියට එලා අතහැරියා දැන් ප්‍රඥාව තියෙනවා කියලා අන්න ඒ ටික පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් නම් වටිනවා මේ තෙරුවන් සරණයි
අවසරයි අපේ ධම්ම සාගර ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්සේට අපි ඇහෙනවද
ඇහෙනවා මේ කුසල හාමුදුරු ඉන්නවද ධර්ම සාකච්ඡාව පිළිබඳ ධර්ම දේශනාව පිළිබඳ ප්‍රශ්නයක් ඇහෙනවා
තාම සම්බන්ධ වෙලා නම් ඉන්නවා ස්වාමීන් වහන්ස
පොඩ්ඩක් අපි දෙමු මොකද මේ මාත් සම්බන්ධ වුණේ මේ දැන් ධර්ම දේශනාවේ
රයි ස්වාමීන් වහන්ස නැවත ප්‍රශ්න අහන්න ඕනද
ධර්ම දේශනාව පිළිබඳ ප්‍රශ්නයක් ඉඳලා මේ අපි උත්තර දෙන්න ධම්ම කුසල හාමුදුරන්ට ආරාධනා කරමු.
අයි ඕන නම් නැවත ප්‍රශ්න කියවන්න.
ඔව් කියවන්න පුළුවන් මම ධර්ම දේශනාව ආන් හිටියේ නෑනේ මාත්තු. හරි කියන්නකෝ ප්‍රශ්නේ.
අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ ධර්ම දේශනාවේ ප්‍රශ්නයක් තියෙන්නේ අර චිත්ත ගෝපෝතියා විතක්ක විචාර පහුරක් හැටියට පාවිච්චි කරලා එයා ගවා මේ දැන් ඒක අතහැරියයි කියලා. අන්න ඒ ටික චුට්ටක් පැහැදිලි කරගත්තොත් වටිනවා තෙරුවන් සරණයි.
විතක්ක විචාර පෞරක් විසියට පාවිච්චි කරලා
ඒක අයින් කළා අයින් කළා දැන් ප්‍රඥාව තියෙනවායි කියලා අර මේ නිගණ්ඨනාථ පුත්‍රට කිව්වා ධර්මදේශනාවේදී. අන්න ඒ ටික පොඩ්ඩක් පැහැදිලි කරන්න විතක්ක විචාර අර පෞරක් හැටියට පාවිච්චි කළේ කොහොමද කියලා ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ.
ඔව් විතක්ක විචාර පෞරක් විදියට තමයි අපි කොහොමඩක් පාවිච්චි කරන්නේ. මොකද දැන් අපි ආනාපානය හරි පිම්බීම හැකිලිම හරි මෛත්‍රිය හරි බුද්ධාංශය ඇති මොනා හරි දෙයක් මෙනෙහි කරනවා කියන්නේ ඒක විතක්කේට නැගීමක්. ආනාපානය දකින්නවා කියන්නේ නැත්නම් ආනාපානය මෙනෙහි කරනවා කියන්නේ විතක්කේ. ඊට පස්සේ මේ ආනාපානයේ වෙනස නැත්නම් ඒකට සිදුවෙන මේ විපල්යාසය හොඳට දකින්නවා කියන්නේ විචාර බුද්ධියෙන් තමයි ඒක දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක දැක්කට පස්සේ තමයි අපි මේ භාවනාවේ ඉදිරියට යන්නේ. ඊට පස්සේ තමයි ප්‍රීතිය පසද්දිය ඒ දේවල් මේ ලැබීමෙන් යථාභූත ඥාන දර්ශනය දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මේක නමුත් මේක දැක්කටත් පස්සේ නැත්නම් මේකෙන් ගත්තට පස්සේ වැඩි නැත්නම් විතක්ක විචාර වලින් අපි ගන්න තියෙන දේ නැත්නම් ඒකෙන් ඒකේ ඒකෙන් කරගන්නා වූ කෘත්‍ය අවසන් වුණාට පස්සේ අපි එතනින් එහා ඉදිරියට යනවා. එතකොට විතක්ක විචාර සමහර ලාවට නැති වෙන්න පුළුවන්. නමුත් විතක්ක විචාර පාවිච්චි කරලා තමයි අර ඉනිමග තියලා තමයි උඩට නැගලා ඉනිමගට පයින් ගහනවා වගේ නැත්නම් විතක්ක විචාර දෙක නැති වුණාට පස්සේ අපි ඒක දෙක ගැන කතා කරන්නේ නැහැ. ඒක එතනින් ඉවරයි. ඒක අපි බිම තියලා තියෙන්නේ. ඒක ඒ නමුත් ඒක පාවිච්චි කළා තමයි අපි මේ එතනින් එහාට ගියේ. නැත්නම් ගංගෙන් එතර වෙලා ඉතුරු කැලලට ඊළඟ ගොඩබිමට ගිහිල්ලා ඊළඟ ගොඩබිමේ වාහනය යනවා නම් ඒ වාහනේ අදාළ නැහැ වාහනේ උඩ තියාගෙන යන්නේ නැහැ පවුර. පවුර අර මේ ගඟේම තියලා තමයි ගොඩබිමට නැගින්නේ. අන්න ඒ වගේ විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කළා තමයි අර තොටුපලක් වගේ නැත්නම් ගඟට බැහැලා මේ ගඟේ යන්න නැත්නම් මේ පවුර වශයෙන් පාවිච්චි කරන විතක්ක ਵਿਚාර දෙකම තමයි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ එතනින් එහාට යන්න. නමුත් එතනින් එහාට ගියා කියලා විතක්ක ਵਿਚාර දෙකම කරේ තියන් යන්නේ නැහැ. ඒකෙන් ගන්න ප්‍රයෝජනේ ගත්තා ඊට පස්සේ එතනින් එහාට ඉදිරියට අරන් ගියා. ඒක වෙන්න ඕනේ ඔය ධර්ම දේශනාවේදී යොමු කරන්න ඇත්තේ.
සම්පූර්ණයෙන්ම පැහැදිලි හැමදුරනේ ඔබ වහන්සේටත් සංවිධායක මණ්ඩලයේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
දැන් ඔබට අවස්ථාවක් තියෙනවා සූමත් ඔසවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස, මේ විෂය ගැනම පොඩි පැහැදිලි කර ගැනීමක්. පසුගිය අඟහරුවාදා පවතින ධර්ම සාකච්ඡාවේ ලොකු ස්වාමීන් වහන්සේ කරන දැන් ප්‍රපංච සහ විතර්ක ගැන සාකච්ඡා කෙරෙනවා. එතකොට ප්‍රපංචයක් කියන විතක්ක මට්ටමේ අපිට යමක් දැක ගන්න පුළුවන් නම් ඒකෙන් කියන්නේ කුසල් වීමක් කර්ම රැස් කිරීමක් නැහැ. නමුත් ඒක ප්‍රපංචයක් වුණොත් කර්ම රැස් වෙනවා කියලා සඳහන් වෙනවා. එතකොට සාරාංශයේ ප්‍රපංචයක් විතර්ක මට්ටමේම නතර කරගන්න ඒ කියන්නේ ප්‍රපංචයක් කියන්නේ විතර්කයක් ප්‍රපංචයක් වෙනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් ප්‍රපංච ආයි විතර්ක වෙන එකක් අනිත් පැත්තට සිදු වෙනවා කියලා තේරෙනවා. උපවාසයෙන් පොඩි අදහසක් දැනගන්න කැමතියි. ඒ විතර්ක ප්‍රපංච අතර ඒ ගලනේ ගැන පැහැදිලි කර ගැනීම අවශ්‍යයි.
එතකොට දැන් අපි හිතන්නකෝ අපි සක්මනකට යනවා. සක්මනකට යන්නේ අපේ ඔළුවේ ප්‍රශ්නයක් තියාගෙන. අපේ ඔළුවේ ප්‍රශ්නයක් තියාගෙන දැන් මේ ප්‍රශ්නේ හින්දා හිතන්න ද්වේෂයට නැඹුරු වෙච්ච හිතකින් අපි යන්නේ සක්මනට. ඒ ද්වේෂයට නැඹුරු වෙච්ච හිතකින් යද්දි අපි යන්නේ වම දකුණ නැත්තම් මේ යටිපතුලට දැනෙන දේවල් බලන්න තමයි යන්නේ. ඊට පස්සේ මේක ගියාට පස්සේ සක්මනේ වට දෙකක් විතර යනකම් ඕක බලනවා. බැලුවට පස්සේ අපි දන්නේම නැහැ අර ඇතුළත යන කතාවට අපි ඇහුම් කන්දීමක් නැත්නම් ඒකට යටවීමක් සිදු වෙනවා. සමහර වෙලාවට පැය කාලක් විනාඩි 10ක් සමහරට මුළු සක්මනම අර ප්‍රශ්නිය ගැන කල්පනා කර කර තමයි අපි ඇවිදලා තියෙන්නේ. ඒ ඇවිදීම තුල අර ප්‍රශ්නියට අපි මේ ඒක ඇතුලේ රඟපාලා ඒකෙන් අපි බයින කෙනෙක්ට බයිනවා, ගහන කෙනෙක්ට ගහනවා, නැත්නම් සලකන කෙනෙක්ට සලකනවා. ඔක්කොම දේවල් කරලා ඉවරයි ඒකෙන් හරි මිදෙන්න හරි අමාරුයි. මිදෙන්න හිතුවත් හරි අමාරුයි. සමහර වෙලාවට සක්මන ඉවරනකම්ම මේ යටිපතුලට දැනිලා නැහැ මොකද. සමහර වෙලාවට යටිපතුලට දැනිලා තියෙන පොඩි දෙයක් පොඩි වෙලාවක් ඊට පස්සේ ආයෙ අර කතාවට යනවා. සමහර වෙලාවට කවුරු හරි කතා කරලා තියෙනවා ඒත් අපිට ඇහිලා නැහැ. ඒ වෙන්නේ අර දේශය කියන මේ අකුසල මූලයක් සමග ඇති වෙන ඇතුළත තියෙන ජවන නැත්තම් අර ජව කවන වේගයකින් ඇති වෙන සිතුවිලි. ඒ වේගයේ પરම්පරාව බොහොම ශීඝ්‍රයෙන් ඇති වෙනවා. සහ ඒක තව දේවල් ඒකට ඈඳ ගන්නවා. නිකන් බ්ලැක් හෝල් එකක් ඇදුනට පස්සේ ඒකට ගුරුත්වාකර්ෂණයේ වැඩි හින්දා ළඟ තියෙන ග්‍රහලෝක කොහොම ඇදලා ගන්නවා වගේ අර ජවන සිත් වලට නැත්තම් මේ ඇති වෙන ප්‍රපංච වලට අර අපිට පේන හැම දෙයක්ම අපිට සිතට එන සිතුවිලි හැම දෙයක්ම හැම රූපයක්ම අර ද්වේෂයට ඇදලා ගන්නවා. ඇදලා අරගෙන ඒක තුලම දිගටම රඳා පවතිනවා. ඊට පස්සේ තමන්ට හිතෙන්නේ විඥාණයට හිතෙන්නේ මේක නිකන් එක දිගට නිකන් නිත්‍යව තියෙන දෙයක් කියලා. ඉතින් මේක එක්ක නැති කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙනවා. නැත්තම් මේකට පෝර දාන්න ගිහිල්ලා අමාරුවේ වැටෙනවා. මේ ජවණයෙන් හරි ගලව ගන්න හරි අමාරුයි. ජවණයෙන් ගලව ගන්න අමාරුයි. ඒක ඒ මේ ඒ දේශ දිගට යන්නේ දේශ වේගයක් නම් ඒකෙන් ගලව ගන්න හරි අමාරුයි. ඒ වගේම තමයි මේ මේ හොඳ දෙයක් හිතුනොත් අනේ මේ 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 අයට සලකන්න ඕනේ, මේ අයට මම මේ කියලා දෙන්න ඕනේ, මේ අයට මම බණක් කියන්න ඕනේ, මේ කමඨාන් සුද්ධ කරන්න ඕනේ, ඒක හිතුනත් ඒකෙන් ගලව ගන්නත් අමාරුයි. මේ මෙහෙම කියන්න ඕනේ, මෙහෙම කියන්න ඕනේ, මේ සූත්‍රය බලන්න ඕනේ, මේ සූත්‍රයෙන් මේක බලන්න ඕනේ කියලා අර සංඥාපද්ධති වැඩ කරන්න ගත්තට පස්සේ මේ මෙහෙම මෙහෙම මැනීමුයි ඔක්කොම එක මේ 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 වේගෙන් ගලව ගන්න අමාරුයි. අන්න ඒකයි කියන්නේ අපි පුළුවන් තරම් මේ මේ කයට දැනෙන දෙයට මුල් තැන දෙන්න කියලා. අපිට මේක මුලින් මුලින් තේරෙන්නේ නැහැ ඇයි මේ කයටම හිත දාන්නේ කියලා. නමුත් කයටම හිත දාන්නේ අර අර ජවන වේගය නැත්නම් අර අර ඇතුළත ඇති වෙන සිතුවිලි වේගය ඇතුළත ඇදි වෙන ඇති වෙන මේ මේ තණ්හාවයි අවිද්‍යාවයි කියන මේ ශක්තියින් එක්ක වැඩ කරන මේ සිත මේ කඩා ගන්න අමාරුයි. කඩා ගන්න අමාරුයි. නමුත් වෙන කිසිම බාහිර සාධකයක් නැහැ කයට හිත ගන්න. නැත්නම් යටිපතුලට දැනෙන දේ, ආනාපානයට දැනෙන දේ දකින්න වෙන කිසිම කෙනෙක් නැහැ. තමන්ගේ හිතම විතරයි මේ මේ මේවට අදින්නේ. ඒ ඒ වේගයට අදින්නේ තමන්ගේ තණ්හාවයි අවිද්‍යාවයි හින්දා. ඒකින්ද යම් කිසි වෙලාවක ඔන්න ආනාපානෙ දැනුන කියන්නේ ලොකු ජයග්‍රහණයක්. ඒක වාදුනිකට තේරෙන්නේ නැහැ, ප්‍රවීණයට තේරෙන්නේ නැහැ සමහර වෙලාවට. ඒකින්ද කාලයක් ගියාට පස්සේ ආනාපානෙ ගැන කතා කරන්නේත් නැහැ, පිම්බි මැකිලිම ගැන කතා කරන්නේ, කය ගැන කතා කරන්නේ නැහැ. එතකොට ගොඩාක් අය වරද්දාගෙන තියෙනවා ටික කාලයක් කරන්නේ. ඊට පස්සේ භාවනාවක් නැහැ, මොකුත් නැහැ. නමුත් ආදුනික මනසකින් හැමදාම මේ මේ අර මේ පළවෙනි දවසේ වගේ මේ ආනාපානෙට ගරු කරලා ඒකට සලකලා ඒක දිහා හරි සතුටින් බලන්න පුළුවන් නම් අර ජවන වේගය හැමදාම අපිට පුළුවන් කඩාගෙන සාමාන්‍ය පොඩි එකෙක් වගේ අර මේ දැනෙන දේත් එක්ක එවිලෙවිල දැනෙන දේත් එක්ක ඉන්න. එවිලෙවිල දැනෙන දේත් එක්ක ඉන්නවයි කියන්නේ අරක ඒ පැය කාලක් හිතන මේ දේශයේ එක තප්පරයකින් කඩන්න පුළුවන් මේ කකුල දෙකට මේ හිත වැටුණා නම් යටිපතුල දැනෙන දේ දැනුණා නම් ටක් ගාලා තේරෙනවා ආයකෝ මම මේ ඉඳලා තියෙන්නේ මේ 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 මොකද්ද වේගයක කස කැවි කැවි ඉඳලා තියෙන්නේ. එකෙන් එන්න හරි අමාරුයි. ඉතින් ඒ වගේම තමයි සංසාරේ අපායට වැටුණොත් ගැලවෙන්න අමාරුයි. දිවිලෙකට වැටුණොත් ගැලවෙන්න අමාරුයි. යන්නේ ඒ වගේ අපේ හිතෙත් මේ දෙකම තියෙනවා. ඒක කස කැවෙන වේගය තමයි ඔයි කොයි කොයි කොහම වුණත් මූලය තියෙන්නේ බොහොම වේගවත් කලබලකාරී මනසක්. ඒ මනසට ඇති කරන්න පුළුවන් රාගය ද්වේෂය කියන දෙකම. ඉතින් ඒකට ප්‍රධාන හේතු වෙන්නේ මෝහය උද්දච්චය කියන සහ මේ 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 බයලජ්ජ නැති දෙක. ඒ දෙවල් එකම හැමදේම බලපාලා තමයි මෙන්න මේ කස කැවීම මේ වේගය මේ ප්‍රපංචයේ ඇති වෙන්නේ. ඉතින් අර මුලම තියෙන දේවල් වල ගත්තට පස්සේ ඕනම කෙනෙක්ට පරියන්ක ටිකක් තැම්පත් වුණාට පස්සේ පේනවා හොඳට තේරෙනවා මේ සිතුවිලි කෑලි කෑලි එන්නේ. රූප කෑලි කෑලි එන්නේ. මේ නමුත් ප්‍රපංච වල ගියාට පස්සේ අර රූප කෑලි එක්කව කරලා රූපයක් හදනවා. අර සද්ද කෑලි රූප සිතුවිලි කෑලි එක්කව කරලා මේ කතන්දරයක් හදනවා. මේ මේ දේවල් සිදුවෙන්නේ අර සංස්කාර කියන එක ඇති වෙන්නේ ඊට පස්සේ තමයි. ඒකෙන් ගලව ගන්න හරි අමාරුයි. නමුත් එක කරන් තියෙන එකම දේ තමයි මෙන්න මේ දැනෙන දේත් එක්ක හොඳට යාළු වෙන එක. ඒකම නැවත නැවත කරන එක. එතකොට පුළුවන් අර මුලට ඇදීම. නැත්තම් මේ වේගයේ මුල තියෙන්නේ මොකද්ද? මුල තියෙන වේගයට කයේ දැනීම ගත්තට පස්සේ ඒක තුල නැහැ මේ හොඳක් නරකක් මොකුත් නැහැ, දැනෙන දේ විතරයි. ඒ දැනෙන දේත් අපිට දැනෙන්නේ කලින් විපාක වාරයක් වශයෙන් සමහර සිතුවිලි එනවා. සමහර සද්ද ඇහෙනවා, සමහර දේවල් දැනෙනවා. ඉතින් ඒක තුල නැහැ රාග දේශ මොහ. නමුත් අපිට ඒක අදා ගන්න පුළුවන් ඒකෙන්. ඒකින්ද ඒකටම හිත තියාගෙන ඉන්න පුළුවන් නම් අර ප්‍රපංච වලට යන ගතිය අඩු කර ගන්න පුළුවන්. හරි බොහොම අමාරු අසීරු කාර්යයක්. නමුත් ඒක දිගට දිගට ප්‍රැක්ටිස් කරලා අවුරුදු ගාණක් කරලා තමයි ඒක ගැන අවබෝධයක් ළඟා කර ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.
වාසිය මුක් විස්තරයක් කරා මොහොත් පින්න මට පොඩි අතක් ඉස්සෙලා නැති හින්දා අහන්න කැමතියි. දැන් සම්මත යථා වාසිය මෙත කලිනු සඳහන් කරා යථා භූත කියන එක. එතකොට ඒ කියන්නේ එහෙම අපි ප්‍රපංචයක් විතර්කයක් කරා සිතුවිලි ගල්ණයක් වෙනකොට ඒක හරහා පයට ගෙන එන එක තමයි එතන යථා භූතය කියලා අදහස් කරන්නේ. එහෙම සම්මත
එහෙමවත් නෙමේ. යථාභූතයට යථාභූතය දකින්න නම් අපි මේ කයර ගෙනහලා ඒක තුල මේ විතර්කය විතක්ක ਵਿਚාර දෙක එතන මේ කයෙම තියන්න ඕනේ, ප්‍රපංච වලට යන්නේ නැතුව. කවිතක්ක ਵਿਚාර වලින් නවත්ත ගන්න ඕනේ. මේ විතක්ක ਵਿਚාර නවත්ත ගන්න මේ ප්‍රපංච නවත්ත ගන්න විතක්ක ਵਿਚාර දෙක හොඳ, ඒ කියන්නේ උදාසීන අරමුණක තියා ගැනීම තමයි ඔය කයර ගැනීමෙන් කරන්නේ. ඒ කයර ගැනීමෙන් කරාට පස්සේ ඒක තුල අපේ සංසිඳීමක් ඇති වෙනවා. අර වේගේ රාගයට හරි ද්වේෂයට හරි යන වේගයේ තැම්පත් වීමක් සිදු වෙනවා. ඒ තැම්පත් වුණ මනසෙන් බලන්න පුළුවන් ඊට පස්සේ ආයේ නැවත මතුවීම. ඒ මතුවීම ප්‍රපංච වෙන්න පුළුවන්, මතුවීම කයේ දැනීමක් වෙන්න පුළුවන්, සිතුවිල්ලක් වෙන්න පුළුවන්. මේකේ වේගයේ කසකැවීම අඩුවින්ද අපිට ඒක විපස්සනා කරන්න පුළුවන්. ඒක හට ගැනීම සහ ඒකේ නිරුද්ධ වීම දැක ගන්න පුළුවන්. ඒ හට ගැනීමට හේතුව තමයි තණ්හාව කියලා දැක ගන්න පුළුවන් වෙන්නේ අර වගේ තැම්පත් නැත්තම් ඒ වගේ නිදහස් මනසකින්, විවේක මනසකින්. ඒකයි මේක මූලාශ්‍රය කරගන්නේ නැත්තම් මේක පටන් ගැනීමට තොටුපළක් කරගන්නේ මෙන්න මේ කය නැත්තම් ඒ කයේ දැනීමත් එක කොටසක් විතරක් වෙනවා. ඒකින්ද මේ වේගය ඇතුලේ කයේ දැනීමයි හිතේ දැනීමයි හැම දෙයක්ම තියෙනවා. නමුත් ඒක දැනගන්න නම් මේ ප්‍රපංච වලින් මිදිලා පොඩ්ඩක් විතක්ක ਵਿਚාරක පැත්තට යන්න ඕනේ. එතකොට තමයි මේ මතුවෙනදී නැති වෙලා යනවා. බොහොම කෙටි කාලයයි තියෙන්නේ. බොහොම තප්පරෙන් බොහොම කෙටි කාලයයි තියෙන්නේ. නැති වෙලා යනවා. අපි එකක් අල්ලගෙන තමයි මේ දිගටම කතා හදන්නේ. මුලට ඇද්දාට පස්සේ තේරෙනවා බොහොම ශීඝ්‍රයෙන් මේක ඇති නැති වෙනවා. ඒකට කියන උදේවයි කියන බංගේ කියන මෙන්න මේ ඒ වේගය, ඒ වේගයෙන් ඇති නැතිවීම දැක ගන්න පුළුවන්. අර විදිහට මුලට આવත් විතරයි. නැත්තම් අපි එකක එල්ලිලා තමයි ඉන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. වහන්සේ එතකොට ඒ කිව්ව දැන් මුලට අදිනවා කියද්දි ස්වාමීන් වහන්සේ එතන දැන් දෙකක් තියෙනවානේ. එකක් පය යන්නේක, එකද අපි හිතමු දැන් විතර්ක රාශිය ප්‍රපංචයේ සිටින්නේ අපි සක්මනේදී කිය. එතකොට පය ගැන දැනීම තියෙනවා. ඒකම හිතේ විතර්කත් යනවා. එතකොට නැ අපිට මුලට යනවා කියන එක වහන්සේ එතන අදහස් කරේ පයට දැනෙන දෙයට මුලට යනවා කියන එකද? කියන්නේ ඒ පය දැනන අත්දැකීම ප්‍රත්‍යක්ෂයක්නේ, ඒකට මුලට යනවා කියන එකද දැනෙන
ප්‍රත්‍යක්ෂය? එහෙම ගන්න පුළුවන්.
ඔව්, එතකොට කියන්නේ ඒක හුඟක් තැම්පත් වෙනකොට නැවත වාරයක් අර හිතේ දුවන සිතුවිලි ගුණක් වල මුලට යන්න පුළුවන් කමක් එනවා. එහෙමනේ. බොහොමත් පින් ස්වාමීන් වහන්සේ විස්තර කිරීමට. අපිට දැන් අවස්ථාවක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේට. එන්නස් ප්‍රශ්න නැහැ වගේ පේන්නේ. නදීප් අතක් කිසුවා, නදීප්ට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. නදීපලා කරන්නේ ස්වාමීන් වහන්ස, අර දැන් අපේ බඳුළු මාමත් අහපු ප්‍රශ්නට පොඩ්ඩක් සම්බන්ධයි. ස්වාමීන් වහන්සේ කිව්වර අපේ ප්‍රපංචවල වේගය වැඩි, නමුත් අපි කයට සිත ගත්තොත් එහෙම එතනදි වේගය අඩුයි කියලා. නමුත් ස්වාමීන් වහන්සේ කියන දේ මට පැහැදිලි. අපේ අර ඒ සිතිවිල්ලත් ස්වාමීන් වහන්සේ කැඩි කැඩි යන ආකාරය ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේ පරියන්කේදී දකින්නේ. එතනදී ස්වාමීන් වහන්සේ දැන් සමහර වෙලාවට අපිට අර කයක් කියන දෙයකට ගන්න බෑ ස්වාමීන් වහන්සේ හිතක් ගන්නවා කියලා මම මේ වචනේ මට කියවෙන්නේ විදිහ ස්වාමීන් වහන්සේ ඒක නිවැරදි හරිවත් නැහැ කියලා මම දන්නවා ස්වාමීන් වහන්සේ. නමුත් එතනදී සමහරවිට ගන්න දෙයක් නැති වෙලා යනවා. නමුත් අර අරමුණ හරි එන සිතවිල්ල හරි වේගයෙන් යනවා ස්වාමීන් වහන්සේ. සමහරවිට ඒක පේන්නේ නැහැ. නමුත් එක වෙලාවකට අපි අර ඉත්තෝ අදිනෝ වගේ ඔන්න එකක් ආව, ඔන්න ගියා, ඔන්න එකක් ආව, ඕක ගියා. එතනදී ස්වාමීන් වහන්සේ ඇති වෙන අර අපි කියන්නේ ධර්තය කියලා මම හිතන්නේ කියනවා, ඒ අර බරගතියක්, ඒ කියන්නේ අමනාපයක් හෝ මනාපයක්. අන්න ඒ දෙක දකින්න ස්වාමීන් වහන්සේ අර නමුත් අර කයේ කියන හැඟීමක් නෑ ස්වාමීන් වහන්සේ එතනදී. පොඩ්ඩක් එතන පැහැදිලි කර දෙන්නවද ස්වාමීන් වහන්සේ?
ඔව්, ඒකත් යථාභූතයක් තමයි. ඒක අර මේ මම කියන්නේ මේ හැම දෙයකට ඔය කතා කරන්නේ පරියන්ක ටිකක් දුර ගිහිල්ලා. පරියන්ක යම් කිසි දුරක් ගියාට පස්සේ වෙන සිදුවීමක් ඔය කතා කරන්නේ. ඉතින් අර බැස ගැම්ම තොටුපොළ වශයෙන් විතරයි මේ කය පාවිච්චි කරන්නේ. කය ගැන සඳහන් කරන්නේ. ඊට පස්සේ කායන පසනාවෙන් පස්සේ වේදනන පසනාවට විඳීම් ස්වභාවය ගත්තාට පස්සේ ඒකත් මේ සැප දුක කියලා වේගෙන් මාරු වෙනවා. ඊට පස්සේ තිවිලි වලට ගත්තාට පස්සේ චිත්තානුපස්සනාවේදී ඒකත් බොහොම ශීඝ්‍රයෙන් චුරුටි චුරි සිත්විලි කෑලි කෑලි එන්නේ. ඒවත් බොහොම ශීඝ්‍රයෙන් ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙනවට වඩා වේගෙන් නැති වෙන වේගෙන් යන දෙයක්. ඉතින් අන්න ඒ හැම පිළිවෙල හැම දෙයකම තියෙන ওই කියන දේ. ඉතින් ඒකට අර මූලාරම්භය විතරයි මම කිව්වේ අතනින් පටන් ගන්න කියලා. නමුත් එතනින් එහාට ගියාට පස්සේ හැම දෙයක්ම මේ සිදුවෙන විදිහට දීලා බලන් ඉන්න එක තමයි. ඒකත් හරි වේගවත්. හැබැයි මේ වේගවත් එක වේගවත් කියලා තේරෙන්නේ අර වගේ තැම්පත් මනසක් හදාගෙන බැලුවොත් විතරයි. නැත්තම් අපි මේ වේගෙට අහු වෙලා ඉවරයි.
එහෙමයි.
මුලින්ම චිත්තානුපස්සනාවෙන් පටන් ගන්න අමාරු ඒකයි.
හරි.
අමාර තීක්ෂණ බුද්ධියක් තියෙන කට්ටියන්ට පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ආධුනිකයට පොදුවේ කියන්න ඕනේ කයටම තියලා එකෙන් පටන් ගන්න කියලා. පැහැදිලිද?
එහෙමයි සරණත්. බොහොම පැහැදිලි. මොකද අර කලින් අවස්ථාවකත් ලොකු ස්වාමීන් වහන්සේත් කියලා තිබුණා ඔය මේ එක පාටම චිත්තානුපස්සනාවට යෑමේදී ඇති වෙන ගැටලුවක් කියලා අර බය වෙනවා මොකද්ද උනේ කියලා හොයාගන්න.
නමුත් ලේසිම ක්‍රමය තමයි ඒක. මේ මොකද මම මගේ අත්දැකීම් වල ප්‍රායෝගික ජීවිතේ මට මේ අවුරුදු 15 තිස්සේ හම්බෙච්ච චිත්තානුපස්සනාව කරන්න කිව්ව ගොඩාක් අය ඇත්තටම ඉංග්‍රීසියෙන් කිව්වොත් කියලා ගත්තා. ඔව්. ඉතින් ඒකින්ද මේ වැඩි කතන්දර ඕනේ නැහැ. අපි මුලට ඉතින් අර පොඩි වුන් වගේ බොහොම අයින්සකව මුල දිනදී අර අම්මා තාත්තා අමතක කරන්නේ නැහැ වගේ මුල අමතක කරේ නැත්තම් වරදින් නේ.
එහෙමයි සාරණස්. බොහොමත් ඉතින්
වහන්සේට තාමත් ගෞරව පූර්වක නමස්කාර කරනවා. ධම්ම සභාව මෙහෙවීම ගැන අපේ කමඨහන් වර්තාවට ප්‍රශ්න උත්තර ඉදිරිපත් කිරීම වහන්සේට නමස්කාර කරනවා. නදීප් වැඩසටහන ඉදිරියට ගෙන යාමට ඔබට පාර.
බොහොමත්ම පින් බන්දුල මාමා, අපිට අද වෙන ගැටලු කිසිවත් ඉදිරිපත් කරා නැති නිසා ස්වාමීන් වහන්සේ අපි වැඩසටහන සමාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දිනේත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අප වෙනුවෙන් වටිනා කාලය යොදවලා අපේ සතිමත් බව පුහුණු කිරීමට මහත්සේ උපකාරී වන ධර්ම දේශනාවක් සහ ගැටලු ඉදිරිපත් කිරීම විසඳා ගැනීමෙන් අපිට විශාල අනුග්‍රහයක් දැක්වුවා. ඒ වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපගේ නමස්කාර වේවා. සාදු සාදු සාදු. අද දිනේ පුණ්‍යානුමෝදනාව සිදු කිරීම සඳහා මම නිලං ගක්කාට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පුණ්‍යානුමෝදනාව කිරීමට.
තෙරුවන් සරණයි.
අද දිනත් වෙනදා වගේම බොහොම හරවත් ඒ වගේම භාවනාවට අදාළ කෙටි අනුශාසනාවකිනුත් කමතහන් ප්‍රශ්න වලට පිළිතුරු දීමෙනුත් ඒ වගේම සමස්තයක් විදිහට අපට භාවනාව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කරන උපදෙස් ලබා දීමෙනුත් අපට කරන ලද සත්කාරය වෙනුවෙන් ඔබ වහන්සේලාට මේ සියලු පින් අත්පත් වේවා. ඒ වගේම මීතිරිගල නිස්සරණ මනේ වැඩවසන අතිගෞරවනීය අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු එදා පටන් අද දක්වා මේ වටිනා දහම ලොවට විවර කර දීමට කටයුතු කළ කල්‍යාණ මිත්‍ර සංඝරත්නයට මේ පින් අත්පත් වේවා. ඇසට පෙනෙන නොපෙනෙන පින් බලාපොරොත්තුෙන් සිටින සියලුම ජීවීන්ට මේ පින් ලැබේවා. මෙම වටිනා වැඩසටහන සංවිධානය කිරීමට දායක වෙලා කටයුතු කරන ලද සහ ඊට සහාය ලබා දෙන සියලුම දෙනාටද මේ පින් අත්පත් වේවා. ඒ වගේම මෙවැනි කටයුතු වලට අතහිත දෙන සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන්ටත් අපගේ නමින් මියගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට දැන් ගාථා සජ්ජායනා කිරීමට අවසරයි. එත්තාවතා චම්හෙහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරං ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අප සැමගේ ප්‍රාර්ථනාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඔබ වහන්සේලා වන්දනා කිරීමට අවසරයි.
සුපත්තේවා
ඕකාස වන්දාමි බන්තේ
සුපත්තේවා
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ
සුපත්තේවා
ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ
සුපත්තේවා
තတိယံපි ඕකාස කමාමි බන්තේ
සුපත්තේවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු.